ආර්යතාංක මාර්ගයේ තුල සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන ධර්මතාවය ගත්තාම ඒක තුල තියෙනවා මේ කොටස් කීපයක්. ඒක එකක් තමයි සම්මාදිට්ඨි දැක්ම. සම්මාදිට්ඨි දැනුම, සම්මාදිට්ඨි අවබෝධය, සම්මාදිට්ඨි ප්‍රත්‍යක්ෂය. හැබැයි ප්‍රත්‍යක්ෂය තමයිලු සෝතාපන්න ඵලය. හැබැයි දැක්ම කියන එක දහසක් ක්‍රම තියෙනවලු දකින්න. හැබැයි ක්‍රම දහසකින් දේශකයන් වහන්සේ කෙනෙක් ඇසුරු කරලා, එමු නැත්තම් හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා, එමු නැත්තම් බුදුබණ ශ්‍රවණය කරලා, එයා ක්‍රම 30ක් 40ක් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි දැක්ම තිබුණාට, ඒ දැක්ම එයා දැනගෙන තිබුණාට ඒ පිළිබඳ එයාට මුකුත් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එනම් මේ දැනුම කියන එකත් අපි යම් යම් දේවල් ගවේෂණය කරලා පුරුදු කරලා කියවලා අහලා ගත්තාම ඇති වෙන එකක්. අවබෝධය කියලා කියන්නේ ඒ දැනුම තුළින් අපි තේරුම් ගත්ත යමක් තියෙනවා නම්, අනේ තේරුම් ගත්ත කොටස තමයිලු අවබෝධය කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ ඒ තේරුම් ගත්ත කොටස බවට පත් වීම. එහෙනම් එතන පියවර තුනක් තියෙනවා. එහෙනම් මේ දැක්ම කියන එක තුළ මිනිස්සු පව් ඉතින් ඒ මිනිස්සුගේ කර්මනේ මෙගෙවල යන්නේ. පව් ඒ මිනිස්සු අකුසලයක් ගෙවන්න තිනේ ගෙවල යනවා. මගේ තිත කර්මයක් නේ, මගේ කුසලයක් නේ. ඉතින් ඒ ඉඳන් ඉතින් මිනිස්සු කරලා දම්පන් දීලා මට යනවා. මගේ අකුසලයක් නේ. ඒකනේ මිනිස්සු ඇවිල්ලා බැනලා යන්නේ. නිකන් ඉන්න මට බැනලා යනවනේ බලන්නකෝ කියලා. අර කුසල් අකුසල් වශයෙන් දකින්න එක දැක්මක්. ඒ අවබෝධය කෝටියක් මිනිසුන්ගෙන් අහුවාම සාමාන්‍ය 99%කට විතර තියෙනවා ඒක. ඒ දැක්ම. මොනවා කරන්නේ මේ මිනිසුන්ගේ දුර්වලකම ඔය අතහැරලා දාන්න. එහෙම කියලා. සමහර කට්ටිය කියන අනේ පුතේ, එයාට රණ්ඩු කරන්නේ මේ මනුස්ස බීලානේ. ඉතින් බීපත්දා ඉතින් ඕමනේ ඉතින් ගෑගන්නේ. ඔය අතහැරලා ඕන යන්න කතරට. ඒ කියන්නේ මේ ඔක්කොම මේ දැක්ම දන්නවා. හැබැයි හැමෝම සෝතාපන්න නැහැ. එනම් මේ දැක්මක් අපට ආවට පස්සේ ඒ දැක්ම අපි තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුළ යාට දැනුමක් අට ගන්න. ඒ පිළිබඳ යා පුළුල් දැනුමක් ලබනවා. අර විෂයක් පරිශීලනය කරනකොට දැනුවත් වෙන්නේ. අන්න ඒ වගේ දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ එයා යමක් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දේ තමයි යාගේ අවබෝධය. හැබැයි ඒ අවබෝධය බවට යා කවදාද දවසක පත් වෙනවා. එදාට යාට තේරෙනවා මේක බාහිර දෙයක් නෙමෙයි, මාතුල තිබිච්ච දෙයක්. මාතුල තිබිච්ච දෙයක්. එළියේ ඉන්නෙත් මම, ඇතුලේ ඉන්නෙත් මම. මේ හැම නාම රූපයක් තුළම මම ඉන්නේ. මට ලස්සනයි කියලා පේනවා කියන්නේ ලස්සන තුළ මම ඉන්නවා. පුදුමවලු පුදුම කැතයි නේ මේ ගොඩ නැගිල්ල. ඒ කැතයි කියලා දකින්නනේ ඒ අවලක්ෂණ භාවය තුළත් මම ඉන්නවා. මම තමයි ඒ අවලක්ෂණේ. අවලක්ෂණ මට පේනවා නෙමෙයිලු, මගේ අවලක්ෂණේ ලා අර විදිහට මට පේන්නේ. සමහර වටිනවා කියලා පේන, ඇත්තටම මේ බාණ්ඩේ වටින්නේ නැහැ. ඒ වටිනාකම පේන්නේ මට වෙන ඒ වටිනාකම තුළ මම ඉන්නවා. මමලු ඒ වටිනාකම. මෙන්න මේ අවබෝධය යම්කිසි කෙනෙකුට ආවොත් එයා සම්මාදිට්ඨියට පැමිණියාය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පටවිය ලෙස අඳින්නේය. ඒ කියන්නේ එයා දකිනවා ඒක. පටවිය ලෙස දකිනවා කියලා කියන්නේ හැමතැන එයාව පේනවා කියන එකනේ. අනේ ලස්සන ගලවලු ගැටයක් නේ. හොඳට පොලිස් වෙලා තිනා මේක වටිනා කියලා දකින්නම එයාගේ ලෝභයෙන්. එහෙනම් ඒ ලෝභය කරන කොටගෙන ඒ ගඩොල් කැටිය තුළ එයා ඉන්නවා. ඒ ස්පර්ශය තුළ එයා ඉන්නවා. ඒ සංස්කාර තුළ එයා ඉන්නවා. මේකත් පටවියක් තමයි. ඒක අල්ලනකොට එයාගේ ලෝභයට ස්පර්ශ වෙන්න ඕනේ. එයාගේ ද්වේෂය ස්පර්ශ වෙන්න ඕනේ. යමක් දකින්නකොට එයාගේ රාගය, මෝහය, ඇලීම, ගැටීම ස්පර්ශ වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒ හැම නාම රූපයක් එක්කම වර්ණ, ගන්ධ, රස, ඕජාවක් එක්කම එයාට ස්පර්ශ වෙනවා නම් කතා දෙකක් නෑ, එයා සෝතාපන්නයි. ඒ කියන්නේ එයා එයාව දකිනවා. හැම රාම රූපයකම එයාට එයාව පේනවා. එනම් එයාව නිදහස් වෙන්න එච්චර දුර යන්න ඕන නෑ. බව හතින් එයාව නිදහස් කරගන්නවා. එයාව එයාගෙන් එයා ගලව ගන්නවා. එයාගේ ගැලවුම් කාර්යය එයාට එයාමයි. හැබැයි එයාව එයා දකින්න නැති තාක්කල් ලස්සනයි කියනවා, දුකයි කියනවා, වටිනාකමයි කියනවා, ලුණු ටිකක් තිබුණොත් හොඳයි කියනවා, සැර වැඩි කියනවා. එයාට ප්‍රශ්න තියෙනවා. මොකද්ද ඒකට හේතුව? එයා ඒක දකින්නේ නැහැ. එයා තුළ තියෙන කෙලෙස්ය තමයි මේ පේන්නේ, මගේ දුර්වලකමයි පේන්නේ. මේ දකින්න හැම දෙයක් තුළ මම මාවයි දකින්නේ කියන ඒක එයා දකින්නේ නැහැ. එයා දකින්න එකින් පරිබාහිර දේ. අර දෘෂ්ටිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. මේ කය මම වෙමි, සිත මම වෙමි, ගොඩ නැගිල්ල මම වෙමි, හයිබ්‍රිඩ් කාර් එක ඒක මම වෙමි, ඒක රද තිබ්බා කියන්නේ යාට තිබ්බා වගේ. අම්මා තාත්තා මිනිස්සුන්ට ගාලා යනවලු ඒක ගන්නක් නැළු. ඇණයක් අරගෙන පොඩි එකෙක් අර වාහනේ පොඩ්ඩක් ඊරුවාම මරාගෙන මැරෙනවලු. ඒ කියන්නේ යාව ඊරුවා වගේද? ඒ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය ගැලවෙන්න නම් ඒ හැම තැනම යාව පේන්න ඕනේ. මේ වාහනෙට පුතුම ආදරයක්නේ, වටිනාකමක්නේ, ලෙංගතුකමක්නේ. එහෙනම් මම මොනතරම් මේ සසරට බැඳිලාද, මේ පටවි ධාතුවට බැඳිලාද, ඒ වටිනාකම තුල, ඒ ආදරය තුල, ඒ කාර් එකට එයා දක්වන ඒ සෙනෙහස තුල එයාව යට පේනවා නේ. එයා සෝතාපන්න කෙනෙක්. එයා සෝතාපන්න කෙනෙක්. හැබැයි ඒ කෙලෙස් වල එයා දුර්වල වෙන්න පුළුවන්. ඒ කොච්චර දුර්වල වුණත් එයා සෝතාපන්න කෙනෙක්. එයාව අපට පුදුජනයි කියලා වෙන් කරන්න බෑ. ඇයි? එයාට එයාව පේනවා. ඒකෙන් තමයි හොයාගන්නේ. එහෙනම් මේ ලෝකේ ගොඩාක් සම්මාවල් තියෙනවා. සමහර දැනුමට සාපේක්ෂව අපි ඒක සම්මාව කරගෙන. අර දැක්ම කියලා කියනවනේ. මේක මේ විදිහට දකින්නත් පුළුවන්. අර විදිහට දකින්නත් පුළුවන්. මේක ගොඩ නැගෙල්ලක්. මේක ගොඩ නැගෙල්ලක් විදිහට දකින්න පුළුවන්. කොහොමද? කාමර 6ක් තියෙනවා. මැද භාවනා ශාලාවක් තියෙනවා. ගොඩ නැගෙල්ලක්. ආපෝයල මගෙන් ආන සාමිනී ඉහිය ඔබ අසේම කියන ඕම අද මම පොඩ්ඩක් නිවිලා ඉන්නේ. අද කොහමද දකින්නේ? මේ පැත්තේ වැසිකිලි ටික අදන්න, අර පැත්තේ නාන කාමර ටික අදන්න, ඕල් තුනක් අදන්න, දොරවල් තුනක් එළිය දාන්න. මැද සාකච්ඡාට ගන්න, මේක ධ්‍යාන වලට ගන්න, අරක භාවනා වලට ගන්න. එතකොට ඕල් තුනක් තියෙනවා, කුටිම කොවත් නැහැ, දොරවල් තුනක් තියෙනවා. මේක ඉන්න කට්ටියට අරකයා ඉන්න, අරක ඉන්න කට්ටියට අරකයා ඉන්න. වෙන්ටිලේෂන් දෙපැත්තෙන් තියන්න. එහෙනම් මේක ඕල් තුනක් ඇතුළේ දකින්නවා. හැබැයි කලින් දැක්ක කුටි හයක් විදිහට නවතල් බලමුක සම්පූර්ණ හොල් එකක් කරන්න. ඔක්කොම වැඩසටහන් සැතපෙන්නෙත් මේකේ, වළඳන්නත් මේකේ, දේශනා කරන දානශාලාව, දාන වළඳනවල දානශාලාව, දේශනා කරන දේශනාශාලාව, භාවනා කරන භාවනාශාලාව, ශාලා 25ක් කරන්න මේක. එකක් තුන 25ක් දකින්න. එන අර එකම ගොඩ නැගිල්ල එක එක අවබෝධයට සාපේක්ෂව, එක එක මට්ටම් වලට සාපේක්ෂව විවිධ විදිහට දකින්නවා වගේ තමයි මේ දැක්ම කියලා කියන්නේ. එකම ප්‍රශ්නේ මනසේ ගැළබිනවා. අද බලනකොට එක විදිහට දකින්නේ, ඊට බලනකොට තව විදිහකට දකින්නවා. පුදුමාකාර මිනිස්සෙක් න බලන්න. සංඝයාට බැනලා මේ මනුස්ස අපායට යන්න පෙරම්පුර නැටි. පුදුමාකාර අකුසලයක් නෙමෙයි ගොඩ නගන්නේ කියලා දකින්නවා. පවුගින්ද බලන්න මට බණන් ගන්න තියෙනවානේ. කාගෙන් හරි බණන් ආන්නිපා. එහෙනම් මගේ කර්ම තමයි මේ මනුස්සයල ගෙවන්නේ. බැනලා මගේ අකුසල ටික ගෙවලා මාව නිදහස් කරනවා. මගේ කර්ම ටික මාව ගලව ගන්නවා. මගේ ගැලවුම් කරු. ඕම දකින්නවා. පවුගින්ද දකින්නවා. නාම රූප දෙකේ ඝන දෙනවා. හේතුව තියෙනවා, ඵලයක් තියෙනවා. හේතුඵල ධර්ම ඝන දෙනවා. එතන පුද්ගල සත්‍යයක් නැහැ. ඕ මම පියවරින් පියවරට පියවුවා මේක වෙනස් වෙනවා. ඒවට ඔක්කොම කියන්නේ දැක්ම කියලා. සම්මා දැක්ම. සෝතේ දැක්ම. අපි සවන් දෙන දේ, දකින දේ, දැනෙන දේ, දැනගන්න දේ, සිතන දේ, දකින ක්‍රම 10ක් තියෙනවා. ඒ දකින්න ක්‍රමවලින් මොනවාරි එක ක්‍රමයකින් අපි දැකලා ඒ ක්‍රමේ වැඩිපුර පරිශීලනය කරාම ඒ පිළිබඳව හොඳ දැනුවත් වෙනවා. අපිට හොඳ දැනුමක් තියෙන අර වැඩ කරන කෙනාට අත්දැකීම් ලැබෙන්නේ මෙතන මේ විදිහට මුළු පරාරින්න ඕනේ. මේක කරන්න එපා. මේ මම කෙරුවොත් මේ බිල්ඩින්ගේ වේට් එක ගන්න නැහැ. මේක කරන්න. එහෙම සමහර කට්ටිය අර පෙදගලුවා ඉංජිනේරුවා වගේ කල්පනා කරනවා. ඒ දැනුම ඒ තරම්. ඒක කියන්නේ දැනුම. ඒ වගේ යම් කිසි සම්මා දැක්මක් දිට්ඨිය දැක්ම සෝතේ දැක්ම ජීවා කම්මන්ත මොනවාරි එකක දැක්මක් යා අත පරිශීලනය කළේ මුnda ස්පර්ශය කරලා ඒක ඕනවට වඩා පරිභෝජනය කළොත් එයාට ඒ සිපිලුන් පුදු පුළු දැනුමක් එනවා. හැබැයි දැනුම තුලින් යා ලෝකේ යමක් තේරුම් ගන්නවා. නෝ මේක තමයි මේ ලෝකේ හැම තැනම තියෙන්නේ. මටත් ඒක තමයි වෙන්නේ. මේ කයෙත් මේක තමයි තියෙන්නේ. මේක හැම තැනම තියෙන ධර්මතාවයක් මේ. එහෙනම් මේක වෙනම දැක් අන්න ඒක අවබෝධය. අර දැනුම ඕනවට වඩා පරිශීලනය කරපු නිසා හටගත්ත දැනුමෙන් මොනවද එකක් යා තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. අන්න ඒක අවබෝධය බවට පත් වෙන අර දැනුමෙන් වෙන් වෙච්ච ස්වභාවයක් බවට. ඒ අවබෝධය කවදාද දවසක එයා බවට පත් වෙන වාඩි වෙලා ඉන්නවා. ඔබ අද නිවන් දකින්න ඕනේ කියලා ඔක්කොම විසි කරලා ගියේ කොහොමද ඔබ දකින්නේ නිවන? නිවනත් එක්ක තමයි මම නිවන් දකින්න ගියේ. මිනිස්සු කල්පනා කරන එදා එහෙම කතා කළේ. ඒතර ඔබanse ඔක්කොම විසි කරලා ආවේ අම්මා එපා තාත්තා එපා ගමේ එපා කියලා ඔක්කොම අත්හැරලා ඔබanse නිවන් දකින්න ගියේ කොහොමද? කෙරුවද ඔබanse නිවන් දකින්න කියලා? එනකොට නිවන අරගෙන තමයි අවිල්ලා තියෙන්නේ. නිවන මගේ ළඟමයි තිබිලා තියෙන්නේ. අඳුනාගත්තේ නැති නිසා මම නිවන හැමතැනම හෙව්වා. නිවන් දකින්න කියලා බස් එකේ නැගලා මම ගියා. ඒ බස් එකෙන් මම නිවන අරගෙන ගිහින් තියෙන්නේ. දැන් තමයි මට ඒක තේරෙන්නේ. එතකොට තමයි මිනිස්සු තේරුම් ගන්නේ එනං එයා නිවන් දැකපු කෙනෙක්. නිවන අවබෝධ වෙච්ච කෙනෙක්. එනං ඒක තමයිලු අර ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ. එයා එයා තුලින් ඒක දකින්නවා. විශ්වයෙන් එයාට පේන්න පටන් ගන්නවා. හැම නාම රූපයකින් එයා පේන්න පටන් ගන්නවා. කෙනෙක් යාලා බැනගෙන අර බැනක් පුකට්ටි පස්සයව ආකාරයෙන් දැක්කේ සම්මාමි. ඒක දිට්ටිනේ දැක්මක් නැති බුනේ. පස්සේ ඒක දැනම වුණානේ. ඊට පස්සේ ඒක අවබෝධය වුණානේ. එයා අවබෝධ වෙච්ච දේ ප්‍රත්‍යක්ෂ වුණානේ. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ තියනවා අර ඊතුරු ටික ඊතුරු කර්ම ටික ගේවන්න. රාත් වෙලක් ගේවෙනවනේ. ඇවිල්ලා බලනවලු. හොඳ වෙලාවට නාම රූප වලින් නිදාස්තුනේ. ඇලින් ගැටින් නැති නිසා බේරුණා. නැත්තම් මේ මිනිසයා වාගෙමනේ මමත් කාට හරි බයිනවනේ. මේ මිනිසයා මට බයිනා මං මේ මිනිසයාට බයිනා. ඉතින් දෙන්නම එකයිනේ. එනම් පුතුජන ස්වභාවයේ ඇටියක් තමයිලු මේ විදිහට බැනවදින එක. පුතුජන ස්වභාවයේ ක්‍රියාකාරීත්වයක් ලු මේක. එනම් යමෙක් පුතුජන ස්වභාවයෙන් හිටියාම ඕම තමයි. ඉතින් මම පුතුජන මමත් ඕම තමයි. හරි අතුල මාව දකිනවා. මමත් පුතුජන නම් එහෙම තමයි. මට කුණුවරපයක් එනවා මං දෙකක් කියනවා. එයා ගාන්න පොල්ලක් ගන්නවා මං මන්නේක් ගන්න. ඇයි මමත් පුතුජනේ මමත් එහෙම තමයි. මම පුතුජන නෙමෙයිනේ. ඒ නිසා බණිනකොට මං අනුකම්පා කරන ආශිර්වාද කරනවා. අනිත් අයට කියන එයාට මොකද කියන්න එපා. එයා මට නෙපන්නේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. එයාට රිදවන්න එපා. එයා එයාගේ ආරසාව ගැන හිතනවා. පුදුමයි මම පුදුජන නම් මමත් ওই ටිකමනේ කරන්නේ. මමත් ඒ විදිහටමනේ බලන්නේ. මෙන්න මේක දකින්නයි. ඇයි එයා ඒක බවට පත් වෙලා. එහෙනම් ඔබ වහන්සේ උදකලාවේ වඩන පරිශීලනය කරන යම්කිසි ධර්මයක් තියෙනවා. පරිශීලනය කරනවා කියන්නේ ධර්මයක් භාවිතා කරනවා. ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ධර්මයේ අත්දැක බලන ඒ කරන හැම මොහොතෙම ඒ ධර්මතාවය තුළ අනන්ත අප්‍රමාණ දික්ටි මතුවෙනවා සම්මා දික්ටි නිවැරදි ක්‍රම මෙන්න මේම දැක්කාම මට මේක නිදහස් වෙන්න පුළුවන් මේ විදිහට දැක්කනම් මේක ප්‍රශ්නයක් නෙමෙයිනේ මෙච්චර කාලයක් මේක නේ මට තේරුම් ගන්න බැරි වෙලා තියෙන ඒ විදිහට අනන්ත අප්‍රමාණ දික්ටි පාළ වෙනවා සීතල පරිසරවල ගොඩාක් දික්ටි පාළ වෙනවා ඒ පාළ වෙන දික්ටි ඕනකට පරිශීලනය කරාම ඒක මහා දැනුමක් බවට උන්ට අත්දකින් දින අයට. ඒ පිළිබඳව හොඳට දේශනා කරන්නත් පුළුවන් යාද. ඇයි ඒ දැනුම වැඩි. ඒ දැනුම කවදාරි දවසක ඒ දැනුමෙන් වෙන් වෙච්ච අවබෝධයක් බවට පත් වෙනවා. ඒ අවබෝධය කවදාරි දවසක තමන් බවට පත් වෙනවා. මනාකොට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරපු දේ තේරුම් ගන්න. තේරුම් ගත්ත දේ පුරුදු කරන්න. පුරුදු කරපු දේ බවට පත් වෙන්න. ඒක විපස්සනාව කියලා කියනවා. ඒක තමයි විපස්සනා. ඒ කියන දේ වැරදි කියලා මම කිව්වේ නෑ. ඔබ වහන්සේ ඒ අවබෝධ කරපු දේ තේරුම් ගත්ත දේ දෝෂයක් කියලා මම කිව්වෙත් නෑ. හැබැයි ඒක තව නිවැරදි වෙයි යුතුයි කියන තැන මම ඉන්නවා. තවත් නිවැරදි වෙයි යුතුයි.
මේ විදිහටමයි සම්මන් පරිසිතුනේ.
මේ විදිහට ඒකමයි හරි කියලා. ඒක තවත් ටිකක් අර ගැඹුරින් දකින්න පුළුවන්. ඇසට පේනවා මට නෙමෙයි පේන්නේ. හරි සරලයි. ඇසටයි පේන්නේ මට පේන්නේ නැහැ. කනටයි හැයෙන්නේ මට නෙමෙයි හැයෙන්නේ. ඒක තුල අර බුදුහාමුදුරු දේශනා කරපු වචනයක් තියෙනවා. ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි. කන මම නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි. අන්න ඒ සංකල්පයේ අර්ථ තුල තියෙනවා. ඇහැට පේනවා. ඉතින් මට නෙමෙයිනේ පේන්නේ. නේද මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මට පෙනිලා නැහැ. ඇයි මගේ නෙමෙයි මේ පෙනීම? ඒ දැකපු දේ මට අයිති නැහැ. මෙන්න මේ විදිහට ආයතන 6 වෙන් කරලා ආයතන 6 මම වෙන් වෙලා ඉඩසක් ඇති කරන්න පුළුවන් නම් ඒ වෙන් වෙච්ච ස්වභාවයෙන් ඒ ආයතනත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් මගෙන් පරිබාහිර කොටසක් බවට ඒ ආයතන පත් කරන්න පුළුවන් නම් බොහෝ දුරට මේ භවයේ පිරිනවම් පානවා. ආයතන 6න් තමයි ඉපදෙන්නේ. අවදාරි දවසක පිළිමම් පාන්නේ තිය ආයතනයෙන් නිදහස් වුණාට පස්සේ තමයි. ඉඩසක් ඇති වුණා කියලා කියන්නේ ඒක තමන්ට දුරස් වුණා කියන්නේම එයා අවදාරියකින් නිදහස් වෙනවා. ඕනම ක්‍රමයක් පරිභෝජනය කරන්න. නිදහස් වෙන්නයි ඕනේ. එනම් ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රශ්න තියෙනවා.
නමුත් මම පස්සේ ආයෙත් කල්පනා කරනවා එහෙමනම් මම අසීන් කියලා විතර.
ඔත් සිතවිල්ලක් ඇති වෙනකොටම මම සෝතාපන්නද සකෘදාගාමීද අනාගාමීද රාද්ද කෙනෙක් දැනගන්න පුළුවන්. සිතවිල්ල වට ගන්නකොටම හේතුඵල ධර්ම මනාකොට තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්. කර්මයක් කර්මඵලයක් අඳුනගන්න පුළුවන්. දැන් බලන්න සිතවිල්ල කාවා. සිතවිල්ල කාවා. ආපු ගමන් ඒ සිතවිල්ල නිසා මගේ කය මගේ පාලනයෙන් තොරයි. ඒ සිතවිල්ලට ද්වේෂය කියලා කියනවා. පොඩි තරාවක් ආවා. ආපු ගමන් ධර්මිතී කනවා මට නිකන් වාව ගන්න බෑ. දැන් මට හිතෙන්නේම එක්කව බනින්න ඕනේ අතේ තියෙන දේ පොලේ ගන්නුනේ එහෙම මොන හරි එකක් මට දැනෙනවා. ඒ කියන්නේ මොකද්ද? විඥානයේ තැම්පතුවක්, ඥානවල තැම්පතුවක් අවදි වුණා. පුදුම වෙඩි අවදි වෙනකොට ඒක මෙතන කියනවා. මේක සංසාරේ බව ගානකට කලින් වෙච්ච එකක් වෙන්න පුළුවන් මේ අවදි උනේ. හැබැයි මේ අවදි වෙනකොට ඒ කතන්දරේ වර්තමානයේ තියෙනවා නිරෝධ නොවි. අරක මේකට සම්බන්ධ වෙච්ච ගමන් අරක ප්‍රශ්නයක් නැහැ. ඒක සංසාරේ ගෙනාපු එකනේ ඥානවල. හැබැයි මේක අවදි වුණා කියන්නේ එයා කලබල වෙනවා. එයා අසංවර වෙනවා. එයා ගැටෙන්න පටන් ගන්නවා. එහෙනම් යම්කිසි කර්මයක් අපේ ඥානවල තිබිලා තම්පතුක තිබිලා ඒක අවදි වෙනකොට ඒ කර්මය මෙතන තිබුණොත් ඒකාන්ත වශයෙන්ම ඒ කර්මයට සාපේක්ෂව ඒ සත්‍යය වෙනස් වෙනවා. රාගිනම් රාගයට අනුව එයා වෙනස් වෙනවා. ද්වේෂිනම් ද්වේෂයට අනුව වෙනස් වෙනවා. ලෝභිනම් ලෝභයට අනුව වෙනස් වෙනවා. ආදරය සෙනෙහස ලෙන්ගත ගමන ඒකට අනුව එයා වෙනස් වෙනවා. හැබැයි රාත්‍රි කුටත් පෙර සංසාර දේවල් අවදි වෙනවා. හැබැයි ඒ කර්මය වර්තමානයේ නා නිරෝධ වෙලා ඒ නිසා ඒක කර්මයක් විදිහට එයා දකිනවා. පුදුම වැඩේ නේද? කොටි අමනාපකතියක් වාගේ එකක් දැනෙනවා. ඒක දැනුණට යමනාප වෙන්නේ නැහැ. ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඇයි? ඒ කෙලෙස් තියෙන ක්‍රියා විරහිතයි. ඒ නිසා ඒක අවදි වෙන්නේ නැහැ. ඒ අවදි වෙන්නේ නැති නිසා ඒ රාතන් වහන්සේගේ චරිතේ වෙනසක් දකින්නේ නැහැ කවුරුත්. ඒකත් උන්වහන්සේට සාමාන්‍ය සිද්ධියක් ඇටියට තමයි තියෙන්නේ. එහෙනම් පළවෙනි අදියර තමයි අපේ කෙලෙස්යක් අපේ ඥානවලින් මතකයන්වලින් අවදි වෙනකොට ඒ කෙලෙස්ේ නිරෝධ නොවි වර්තමානයේ පණ තිබුණොත් ඒ කෙලෙස්ේට ඒක අවදි වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක පළවෙනි ස්වභාවය. කෙලෙස්යක් අවදි වෙනවා. කෙලෙස්යයි මාවයි දෙන වෙනම වෙනවා. පුදුම වෙදේ නේ. මේක තමයි තරහ යනවා කියන බලන්නකෝ. අර යට ගාන්න මුනේ තෙන්නේ මාරේ ගැව්වා මිට මම කුටි කන්නේපා. එයාටම hinaලු තරාවක් එනවලු ගහන්න කියලා. පුදුමර ගැව්වා මේක ගුටි ඉතින් මං ගුටි කන්නේ ඉතින් මට ගුටි මන් ඩිපොසිට් කරලා තේරුමක් තියෙනවා එයාට ඒක වීරුවක් වෙයි දැනනවලු පුදුම වෙන මෙච්චර දුර්වල චරිතයක් ඒ කියන්නේ එයාත් එයාගේ පටිගියක් වෙන වෙනම පේනවා ඒ ක්‍රියාවේ ප්‍රතිඵලත් එයාට පේනවා කවදාවත් ආනන්තරිය පාපයක් එයා කරන්නේම නැහැ ඉතින් තරහා ගියා තමයි ඉතින් අම්මට ගාලා අරිනවද තරහා ගියා කියලා අම්මා පලිද මගේ තරහව මටනේ ප්‍රශ්නේ ඉතින් අම්මට ප්‍රශ්නයක් වෙන්න බෑනේ කියයි ගන්න අම්මට ගන්නේ නැහැ ඒ මොඩ වැඩේ මම කරන්නේ තරාලු නමුත් එයා ඒක කරන්නේ නැල්ලු එයාට ඒ තරාව වෙනම පේනවා එයා සෝතාපන්නයි එයාගෙන් පරිස්සම් ගන්න දෙයක් නැහැ අපේ පරිස්සම තියෙනවා අල්ලපු එකෙන් දැක්කේකින් අතේ තින කේම ගන්න නැහැ එයා ගල්ගඩියක් නම් තියෙන තරහා යනවා බැරි වෙලා මූණට යන්න පුළේ එක බිමින් තින එයාට සුවර් නැ මේක අතේ තිබුණාම හානියක් වෙන්න පුළේ හානි තින දේවල් ඔක්කොම අයින් කරනවා සෝතාපන්න වැද්දෙක් හිටියාම ඒ සෝතාපන්න වැද්දාගේ ආයුධ ටික බැලුවාම කියන්න පුළුවන් එයා සෝතාපන්න වැද්දෙක් කියලා. මස් මරනවලු. ඒකේ සෝතාපන්න. ආපු ගමන් අර ආයුධ ඔක්කොම ටික හොදලා කරලා පිරිසිදු කරලා අදිසියකට ගන්න බැරි විදියට නැගලා ගිල්ලලු තියන්නේ වාලේ. අර උඩින් තමයි කෙටේරි ඔක්කොම තියලා ඒ ඉනිමගකින් පැත්තකින් තියනවලු. බැරි වෙලාව තරහා ගියොත් ඉනිමග අරන් ඇවිල්ලා තියලා ඉනිමග දිගේ ගිහිල්ලා අරක අරගෙන එනකොට තරහා නිවිලා. බලන්න එයාගේ දක්ෂකම එයා දන්නවනේ මේ තියුණු ආයුධ අතේ තිබුණාම තරහාගේ දමල ගැව්ව මරුණා. එහෙම වෙන්න බෑ. ඒවා තියුණු ආයුධ. ඒවා පරිස්සම් කරන්න ඕනේ. ආයුධ වලට ඉතක් නැහනේ. යකඩ වලට ඉතක් නැහැ. මන්නේට පොර වලට ඉතක් නැහැ. ඉතක් නැති ආයුධ අනතුරුදායක. ඒක ඔක්කොම ඇහැරතල තියන්නේ. ඒකෙන් දැනගන්නවලු මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. අර අසාමාන්‍ය කෙනෙක් හිටියාම එයා තමයිලු අර නිතරම අර මුවත් තියලා කොයි වෙලේ කතේ තියන්නේ. මේ කතා කරනකොට මිනිස්සු දන්නලේ තියෙන විදියට නම් ටිකක් සැකසයිතයි කොහොමද දන්නේ තරහා යනවා කියන්නේ තරහා යනවා කියන්නේ ඉතින් මේ මාත්‍යා වාගේම ඉතින් බොහොම සංවර කෙනෙක් නේද එයාට සාපේක්ෂුල බණ කියන්නේ ඇයි දන්න කෙටේරි අතේ තියෙන කොයි වෙලාවයි කොටයි බුදුබණ පැත්තකින් තියලා එයාගේ සිත සන්තෝෂ වෙන විදියටලු කර්ම කියන්නේ ඇයි අර මන්නේ පරිසම් වෙන්න ඕනේනේ ඒ නිසා තමයි ආයුධ අතේ තිබුණා බණ කියන්නේ කොයි ඇයි අර ආයුධයට සාපේක්ෂව බණ වෙනස් වෙනවා එතකොට සෝතාපන්න කෙනා දැනගන්න පුළුවන් එයාගේ දුර්වලකමක් සිටිවිල්ලක් ජානවල තියෙන තැම්පතුවක් අවදි වුණාම ඒ අවදි වෙච්ච ස්වභාවය එයා වෙනම දකිනවා තරහ වුණා ලෝභය වුණා රාගය වුණා ද්වේෂය වුණා එයා වෙනම දකිනවා ඒ වෙනම දකින නිසා එයාගේ දුර්වලකම යාට පේනවා එයාටම ලැජ්ජයි මේකද මගේ ඇත්ත ස්වභාවය ඉතින් ඕමනම් ඇසිරෙන්නේ ඉතින් ඕක ඉතින් වැඩක්ම නැහැනේ ඔය ජීවිතේ කියලා එයාට එයාගෙන ලැජ්ජයි කරනවා එයාව එයාට පේනවා ඒ නිසා බොහෝ දේවල් එයා වළක්ව ගන්නවා ගහන්න ඕන තැන බැනලා කතා කරලා තරවටු කරලා වළක්ව ගන්නවා තරවටු කරන්න ඕන තැන මග හැරලා වළක්ව ගන්නවා මග අරින්න ඕන තැන ආක බලාගෙන ඉන්නවා එයා අන්න ඒ විදිහට එයා එක මැඩලනවා ඒක නිදාස් වෙනවා ඒක අවම කරගන්නවා එයා සෝතාපන්න කෙනා රාතන් වහන්සේ තරාව කියලා එකක් දැනෙනවා හැබැයි ඒ තරාව එයාගේ නෙමෙයි ඉතින් ඒ තරාව දිහා බලන් ඉන්නවා අර ගල් කැටයක් අරගෙන තිබුණා මෑත බලන් ඉන්නේ ඒ වගේ බලන් ඉන්නවා ඒ නිසා තරාව වෙනම තියෙනවා රාතා වෙනම ඉන්නවා දෙක එකට එකතු වෙන්නේ නැහැ ඒ නිසා ලෝකේ කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ අර ඥානයකින් යමක් අවදි වෙනකොට ඒ අවදි වෙන ස්වභාවයට සාපේක්ෂව තමන් කවුද ඔතනද ඉන්නේ කොයි වගේද කියන එක දැනගන්න පුළුවන්. එහෙම සිතිවිල්ල අවදි වෙනකොට ඒ සිතිවිල්ලත් එක්ක එකතු වෙලා ඒ සිතිවිල්ල බවට පත් වෙලා මම ක්‍රියා කරනවා නම් ඇසිරෙනවා නම් එයා පුදුජන කෙනෙක්. එයා පුදුජන. එයාට මාර්ගඵලයක් මොකවත් නැහැ. එහෙම අවබෝධයක් ඇති වුණාම දැන් ඥානවලින් එකක් අවදි වෙනවා. ඒ අවදි වෙන දේ වෙනම දකිනවා. වෙනම දැකලා අඳුනා ගන්නවා. අඳුනාගත්ත දේ මැඩලනවා නිවැරදි කරනවා සම්මාවෙන් අවවාද කරනවා ඒක එහෙම නෙමෙයි මෙහෙම වෙලා තියෙන්නේ මේ පේන දේ ඇත්ත නෙමෙයි ඉතින් බොරුවට ගැටෙන්න යන්න එපා ගැටුණාට පස්සේ දැනගත්ත ලැජ්ජාවේ පණ යනවා රෙදියන්නේ නිින්ද බැරි වෙනවා ඒක කරන්න එපා කියලා ඇතුලේ ඉඳලා කෙනෙක් අවවාද කරනවා වගේ ඒක යා නිවැරදි කරනවා අදා ගන්නවා එහෙම හොතේ මේක නිවැරදි කරනවා එයා සපුර්දාගාමි කෙනෙක් අරයට වඩා ටිකක් ශ්‍රේෂ්ඨ අරයා දකිනවා එයාගේ දුර්වලකම එයාට වෙනම පේනවා ඒ කෙලෙසි ඒ අටගත්ත සිතිවිල්ල වෙනම පේනවා මෙයා පේන එක නිවැරදි කර ගන්නවා අනාගාමි කෙනා එහෙම නෙමෙයි ඒ දැනෙනකොටම ප්‍රතිචාරයෙන් දෙන්නම නිවැරදි කරලමයි තරහා යනවා කොහොමද කෑම කෑවද කෑම කන්න ඔයා කෑම කන්නකෝ එම් කියනවා ඉතින් ඒගොල්ලෝ දන්නවා දැන් මගෙන් මේක කැඩුනනේ ඒකට මොකක් කමන්නේ කැඩුනට අතපය මොකද තුවාලා උන්නේ නැහනේ ආ හරි එහෙනම් පරිස්සම් වෙන්නකෝ එකක් කරගන්නකෝ ඊට ටික පරිස්සමෙන් කරන්නකෝ දැන් මෙතන පාඩුවක් කළා තිනා ඒ පාඩුවට දැනෙනවා ඒ ලෝභය දැනෙනවා දැනුණාට ඒක ප්‍රතිචාර දක්වන්නේ කැඩුනද ටිකක් අල්ලගෙන පරිස්සමෙන් කරන්න එපා තුවාලා උන්නේ නැහනේ දා හරි එහෙනම් කමන්නේ ඊළඟ එක පරිස්සමෙන් කරන්න කියලා කියනවා හැබැයි ඇත්තටම ඒක අත්හැරියද නැහැ ඒක දැනෙනවා එයාට ඒකනේ යා කියන්නේ ඉතුරු ටික පරිස්සමෙන් කරන්න කියලා. එකක් කරුණාට කමන්නේ ඉතුරු ටික පරිස්සමෙන් කරන්න කියලා කියන්නේම ඇත්තට මේ පාඩුව දැනෙනවා යාට. හැබැයි දැනුණාට ඒක අතින් තේරුම් ගන්න නැද්ද? මොන කොච්චර ශ්‍රේෂ්ඨ ධර්මාත්‍ය ලයිට් එකක් අල්ලන්න කියලා දිනවලට කඩුණානේ රුපියල් 20000ක්නේ. අර වචනයක්වත් කිව්වේ නැහනේ. ඇවිල්ලා කිව්වේ තා අතපය තුවාල නැහනේ. හරි. ඉතුරු ටික පරිස්සමෙන් අල්ලන්න හොඳට අල්ලලා ඒක ඇනේ දාන්න කියලා ඉතුරු ටික හොඳට අදන්න කිව්වා. ඒක ගැන පටියෙන් කපනවා බැන්නේ මොකෝවත්ම නැහැ. ලෝභය නැතුව නෙමෙයි තියනවා සියුම් ලෙස තියනවා. අර ඉතුරු ටිකටත් ඒක නොවන ඒක වළක්ව ගන්න උවමනා තියෙන ලෝභය තියනවා. කැඩිච්ච එකේ පාඩුවක් දැනෙනවා. ඒ පාඩුව දැනෙන නිසා තමයි ඕගලන්ට මොකද කරදරයක් නැහැනේ. එන කරදර උනේ මට කියන එකයි ඒ කියන්නේ. පාඩු උනේ මට ඕගලන්ට උන්නේ නැහැ මටයි ඒක උනේ කියන එකත් එයා කියනවා. හැබැයි ඒ කට්ටියට තේරෙන මේ අනාගාමිනේ. අල්ලන කෙනා තනා ගන්න එයාට තේරෙනවා ඒක. එයා හිතන බලන්නකෝ. ඉච්චර දෙයක් වෙලා බිම වැටිලා අරක කුඩු වෙලා ගියා ආයි වැඩක් ගන්නත් බෑ වොරන්ටි හම්බෙන්නෙත් නෑ ඒත් ඒ මාත්‍ය ඇව්වේ ඕගලන්ට කරදරයක් නෑනේ මොකද තුවාලොන් නෑනේ බලන්න එතකොටත් අපි කෙනෙක් නෑ ඕගලන්ට මුකුත් නෑ මටයි වුනේ ඒක ඒ පාඩුව මටයි වුනේ මටයි ඒ පාඩුව ඕගොල්ලෝ කළේ ඕගලන්ට කිසිම හානියක් නෑ ඒකෙන් පාඩු විඳින්නේ මම කියන එක තමයි කිව්වේ ඒ කටි දෙක තියෙන අය ඒගොල්ලෝ අනාගාමිනේ මේනේ ඉතින් ඒගොල්ලන්ට ඒක තේරෙයි ඒගොල්ලෝ එතන අර ශේෂ්ඨ කෙනෙක් සියුම්ලස් තමයි කෙලස් තියෙන්නේ සියුම්ලස් තමයි ඒක ප්‍රතිඵල දෙන්නේ එයා අනාගාමි කෙනා මේ විදිහට අපේ ඥානවල යම් යම් කෙලෙසයන් ඇතුළත තිබිලා අවදි වෙනකොට ක්‍රියාත්මක වෙනකොට ඒ සිතිවිල්ලත් එක්ක අපිව අපිට අඳුනා ගන්න පුළුවන් මම ඉන්නේ කොතනද කොයි වගේ අවබෝධයකද මගේ මානසිකත්වය මොකද්ද මම ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා නම් කොයි වගේ තත්ත්වයකද මම ඉන්නේ මේ ඔක්කොම මෙතන තියෙනවා එහෙනම් පරණ සිතිවිලි ඥානවලින් අවදි වුණායි කියලා කලබල වෙන්න එපා ඒකෙන් වැඩක් ගන්න අර අනිත්‍යයේ දුර්වලකමෙන් වැඩක් ගන්නවා කියලා කියනවනේ තපස්වරු අන්ට හරි දුර්වලයි ඒ දුර්වලකම් වැඩක් ගන්නවලු ඒකත් ඒ බලහීනය ආයුධයක් කරගන්නවා. ඒ දුර්වලකම ආයුධයක් කරගන්නවා. ඒ කියන්නේ සම්මාවට විතරයි මිත්‍යාවට නෙමෙයි. ඒ වගේ හරි මේ දක්ෂයි කට්ට එක තාපසයක එක ගම්මානෙ කිටියලු ඒ තාපසේ එලිමානේ තමයි ඉන්නේ. එලිමානේ ඉන්නේ. ඉතින් මේ එක සැරයක් කාලෙ තිබුණ ඇයි මේ ගල් වෙනකර මුකුත් තින්නක් ච ආරස නැ කිසිම දෙයක් බය වෙන්න එපා. ඒ මිනිස්සු පුදුමාකාර ශ්‍රද්ධාවෙන් ඉන්නේ. එළිය වැටෙන ගල් මිනිස්සු සත්තුන්ගේ ආරසා ගන්නවා. වටපිටේ විසිට යනවා. රාත්‍රිස්සේ තාපසයාට මුකුත් කරදරයක් දාහනියද කියලා සෝදිසියෙන් ඉන්නවා. ඒ මිනිස්සු දුර්වලයි. අමුතුම ශ්‍රද්ධාවක් නඩත්තු කරන ඒකෙන් මම පුදුමාකාර ප්‍රයෝජනක් ලබනවා. කිසිම දෙයක් පරිස්සම් කරන්න ඕනේ. ඒ කට්ටිය ඔක්කොම කරනවා. ඒ වගේ සමහරගේ දුර්වලකම් ආයුධ කරගෙන ඒ ප්‍රයෝජන ගත්ත තපස්වරයෝ ඉන්නවා. ඒ වගේ අපේ සිතිවිලි වලිනුත් යම් යම් ප්‍රයෝජන අපට ගන්න පුළුවන් නම් ගත්තට කමක් නැහැ. නිවීමටනේ. අපේ අඩුපාඩු දුර්වලකම් වලිනුත් යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ගත්තට කමක් නැහැ. අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව කියලා නිම කරන්න බෑ. ලෙඩෙක් ඉන්නවා. ඒ ශ්‍රද්ධාව වැඩි කමට එළිය වැටෙනවා පිළිත් කියනවා. තනියම වාඩි වෙලා ප්‍රශ්නයකුත් නැහැ ඒක. ඒකෙන් වැඩක් ගත්තට කමක් නැහැ. පුදුමාකාර ශාසනයට ශාසනාලෙන් කටයුතු කරනවා. ඒ හැමදේම කරන්න ඕනේ නිවැරදිව කරන්න ඕනේ කියලා පුදුමාකාර ලෙන්ගතකම තියෙනවා. ඉතින් ඒක නිවනට අදාළ නැහැ. නිවන් කියලා කියන අඩුපාඩු හදන එකනේ. නමුත් ඒක නිසා ගොඩාක් අත්තිර ගිලම්පස ලැබෙනවා. ගොඩනැගිලි හැදෙනවා. සාමිනාංශයලට උපස්ථාන වෙනවා. සිවුරු හේදිලා හම්බ වෙනවා. පරිසර ලොකුම අතුපතු ගලොඳ ලස්සනට මේව නඩත් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ දුර්වලකමන ශාසනයට වැඩක් වෙනවනේ. ඒ වගේ අපේ දුර්වලකම් අඩුපාඩුකම් යම් එකක්ම යහපත් පැත්තට හැරෙන්න ඕනේ. යහපත් පැත්තට හැරෙන්න ඕනේ. එහෙම අරව ගන්න පුළුවන් නම් ඒක බොහොම නිවැරදි. ජානවල තියෙන දේවල් අනන්ත අප්‍රමාණ අවදි වෙනවා. පිරිනිවන් පාන අන්තිම මොහොත වෙනකම් අවදි වෙනවා. අවදි වෙනවා. බුදුහාමුදුරන්ටත් අවදි වුණානේ. අවසාන මොහොතේ පිරිනිවන් මංචකෙන් ඉඳලා තුනාසේ දකින්නවා. තවත් මොනවද මට කරන්න තියෙන? ආ කලින් බුදුවරුත් මෙහෙම කරලා තියෙනවා. ඒක අවදි කරනවා. අවදි කළා ඒකත් දේශනා කරනවා. අන්තිම අනුශාසනාව දේශනා කරනවා. එහෙනම් පිරිනිවන් පාන අන්තිම මොහොත වෙනකම්ම අපි සංසාරයේ අසංකය කෝටි ප්‍රකෝටි ගණන් මහ පොළොවේ වැලි කැට වගේ ඉපදිලා ඉපදිලා ගෙනාපු දේවල් මේක අනන්ත තියෙනවා. ඒ ඔක්කම අවදි වෙනවා. ඒ අවදි වෙන හැම මොහොතෙම අපට සිද්ධ වෙනවා ඒකට අදාළ කටයුත්ත කරන්න. ඇයි අපි පුදුජනයිනේ? තරහා ගියාම ඒකට අදාළ විදිහට ඇසිරෙනවා. රාගය ඇති වුණාම ඒකට අදාළ විදිහට ඇසිරෙනවා. සතුට දැනුණාම ඒකට අදාළ විදිහට ඇසිරෙනවා. එහෙනම් මේ කෙලෙස් නිරෝධ වෙලා නැත්තම් ඒක ජීවමානව අද වර්තමානයේ තුල ඒවා ජීවතුන් අතර තියෙනවනේ කෙලස් ටික අර අවදි වෙනකොට මේවා ක්‍රියාත්මක වෙනවා. ඒ දෙක වෙන වෙනම දකින්න. අවදි වෙච්ච දේ වෙනම දකින්න, ක්‍රියාත්මක වෙන වර්තමානයේ දුර්වලකම වෙනම දකින්න. ඒ දෙකම තමන්ගේ නෙමෙයි කියන එක දකින්න. ඒක නිසා තමයි දුක ලැබෙන්නේ. ඒ දුක තමන්ගේ නෙමෙයි වුණාට මට දිදෙනවා කියලා මම හිතනවනේ. මට දැනෙනවනේ. අන්න ඒ දැනීම තුල ඒක මගේ මං කරගන්නවා. ඒ ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන මෙන්න මේක ගවේෂණය කරන්න පුළුවන් නම් නිවැරදි කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. දැක්මක් ක්‍රම දාකින් මොනවාරික දැක්මක් තමන්ට දැනිලා ඇහිලා තේරිලා ඒක පරිශීලනය කරලා ඒක දැනුම බවට පත් වෙලා ඒ දැනුමෙන් දෙන්නේනවනේ යම් අවබෝධයක්. එන්න ඒ අවබෝධය තමයි ඒ කියන්නේ බෝවන්සේ ඉවර තුනක් එයාට තමයි කිව්වේ. මේ ලෝකේ හැම ගනුදෙනුවක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා. මට කරන්න කිසිම දෙයක් නැහැ. මට තියෙන්නේ බලාගෙන ඉන්න. ඒ කියන්නේ එයා සරණ්ඩ වෙනවා. එයා සම්පූර්ණයාව බාර දෙනවා ඒ කර්මයට. දුක සැප ඕන විදිහට පරිසම් දෙන්න. මට කරන්න කිසිම දෙයක් නැහැ. ලෝකේ මම විතරමයි ඉන්නේ. මං අවට නාම රූප හැම එකක් මෙතන තියලා මහව රහත් කරවන්න අවශ්‍ය විදිහට කර්ම ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ දැක්ම වල අවබෝධයේ මට්ටම. මෙතන තව පොඩ්ඩයි තියෙන ප්‍රත්‍යක්ෂයට යන්නේ. ඒක එක අධියරයි තියෙන්නේ. හැබැයි මම විතරක් ඉන්නවා මේ ඔක්කොම පරිසම් දෙනවා කියලා කියවනේ. මෙතන තමයි පොඩි ගැටලුව තියෙන්නේ මමත් නැහැ. විශ්වයේ ඝන දැනුවක් තියෙන්නේ. අර කර්ම පරිසම් දෙනවා කියලා කියනවනේ කුසල ලකුසල් ඒ පරිසම් දෙන තැනත් මම තමයි ඉන්නේ. ඒක මගේ කර්මයනේ. ඒ බැනුම් ඒ අකුසලයේ මගේ නම් ඒ මගේ කියන අකුසලේ මමනේ. මමනේ පරිසම් දෙන්නේ. එතකොට ප්‍රශංසා කරනවා මට ගෞරව කරනවා එනම් මේ කුසලය මගේ මේ සෑම ප්‍රශංසාවක්ම වචනයක්ම මම වර්ණනාවක්ම මගේනේ මටනේ අයිති. එතකොට ඒක මමනේ. එතකොට ඒ කුසලෙත් මම දකින්න මාව දකින්න ඕනේ. අකුසලෙත් මාව දකින්න ඕනේ. ඒ හැමතැනම මම ඉන්නවා. ඒ හැමතැන මම ඉන්නවා. ඒක දකින්න ඕනේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ දකින්නකොට යා අන්තිමට තේරුම් ගන්නවා පුද්ගලික සත්‍යයක් ලෝකේ නැහැ කියන එක. පුද්ගලික සත්‍යයක් ලෝකේ නැත්තම් කුසලේ හිටියේ කවුද? අකුසලේ හිටියේ කවුද? ඒ දෙකම බලාගෙන මෙතන නඩත්තු වෙන තැන හිටියේ කවුද? එහෙනම් යාට තේරෙනවා මේ කුසලය මම නෙමෙයි. හැබැයි මේ කුසලය මගේ කියලා මම හිතපු නිසා මම හිටියා. අකුසලේ මගේ නෙමෙයි. හැබැයි අකුසලේ මගේ කියලා මම හිතුවා. ඒක මගේ කර්මයක් විදිහට මම සැලකුවා. ඒ නිසා මම එතන හිටියා. ලෝකේ මම විතරක් ඉන්නා මට හැමදේම පරිසම් දෙනවා කියලා මම හිතුවා. ඒ හිතපු නිසා එතන මම හිටියා. හැබැයි කිසිම තැනක මම නැහැ. මේක මට එදා තේරුණා. ඒක අත්තරිනකොට කුසලයයි අකුසලයයි අර මම කියන දිත්‍ය ඔක්කොම අත්තරෙනවා. ඊට පස්සේ එයාගේ නම කියලා කවුරු කතා කරුත් එයා ඇරිලා බලනවා. දැන් කවුරු කතා කරන මූණට මූණ බලලා එතකොට එයා ඇරිලා බලන පිටිපස්සේ කවුරු ඉන්නවද කියලා. එතකොට එයාට නෙමෙයි කතා කරන්නේ වාගේ දැනෙනවා. ඒ හැමතුම තමන්ට නෙමෙයි වාගේ. ඒ සිද්ධිය තමන්ට නොවනවා වාගේ. ඒ වෙන ඒ ඝනදෙනුව තමන්ට ඝනදෙනු නොවනවා වාගේ අර දැනෙනවා. ඒ කියන්නේ එයාගේ වැඩ ඉවරයි. ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ බවට පත් වුණාට පස්සේ අර මම ඉන්නවාය ලෝකේ හැමදේම ඉස්සෙලාය හැමදේම හේතුඵල ධාමයට අනුව සිද්ධ වෙන්නේ කුසල අකුසල වලට අනුව සිද්ධ වෙන්නේ ඒව එකක්වත් වලක් ගන්න බෑ දැනටමත් හරියට සිද්ධ වෙනවා අනාගතයේදී ඒක සිද්ධ වෙනවාය ඒක මොකවත් කරන්න බෑ මට මුකුත් කරන්න දෙයක් නෑ මම නිකන් හින්ද තිනේ අර නිකන් ඉඳලා අරකට අනුමත වෙනවනේ අනුගත වෙනවනේ අන්න එතන මම ඉන්නවා හැබැයි ඒක අර පුදුජන කෙනාට වඩා 75% වෙනස් ගොඩාක් සියුම් වෙලා ගොඩාක් නිරෝධ වෙච්ච කෙනෙක් නම් සියුම් ලෙස එතන ඉන්නවා යා ඒ ඉන්න නිසා තමයි එයා ඒක අනුමත කරන්නේ මේකත් මම දීපු එකක් නේ කමන්නේ ලැබිච්චලෙන් කියලා පිළිගන්න. අනේ මේ මිනිස්සයා මොනවා කෙරුවට මට බයිනවද? මොනවා කරා මම සංසාරේ බණින්න ඇති බැනලා ගියාද? ඒ බැනලා ගියාදෙන් කියන බැනුමයක් පිළිගන්නේ බාරගන්නේ ඒ පූජාව එයා සාදු කියලා පිළිගන්නේ එතන එයා ඉන්නවා ඉන්න නිසා. ඒ ඉන්නවා කියන එක පිළිගන්නවා. ඒක එයාට දැනෙනවා. ඒක එයා තාම රාත් නැහැ. අර භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ නිරෝධයට පත් වෙලානේ. තථාගතයන් වහන්සේ මේ සිටිවිල්ලකවත් කෙලස් නැන්නේ. උන්වහන්සේටත් එක මනුස්සය කියලා බැනලා 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 අන්තිම රාණ ඔබ වහන්සේට මෙච්චර බයන ඔබ වහන්සේ ප්‍රතිචාර පින්මත ගෙදරට නෑදෑය පිරිසක් එනවා කියලා දැනගත්තාම කෑම හුයනවා. ඒ උයන කෑම හුයලා කියලා බලනකොට ඒ කට්ටිය ආවෙ නෑ. එතකොට මොනවද කරන්නේ? ස්වාමීනි ඉතින් මට තමයි කන්ට වෙන්නේ. ඔය අබන්ින බැනු මම බාරගත්තේ නැත්තම් ඒ බැනුන් ටික ඔයාට තමයි කන්න වෙන්නේ. බලන්න ඒ දැක්ම ඒක මහා ගැඹිර දැක්මක් ඒක. ඒ කියන්නේ යමෙක් යම් කර්මයක් කුසලයක් හෝ අකුසලයක් කර්මයක් අපි අපේ නමින් අපි වෙනුවෙන් සිද්ධ කරනකොට ඒක අපි අනුමත කළේ නැත්තම් බාරගත්තේ නැත්තම් ඒ මනුස්සයාටමලු ඒක කන්න වෙන්නේ. ඒ උයපු ටික. ඒක එයාටමලු සිද්ධ වෙන්නේ ඒ කර්මයෙන් අපි නිදාස ඒ ධම්මල් පුරුක අපි නිදාස් කරලා. ඒ පුරුක ගලවල අපේ පුරුක ගෑවිලා එයාගේ පුරුක් ටික තියෙන එනම් එයාට තමයි කර්ම පරිසම් දෙන්නේ අපි සසන නිදාස් ඒක ආර්ය දැක්ම ආර්යවරු විතරක් ඒක දකිනවා සාමාන්‍ය සිද්ධිය
පටිගේ කෙනෙක් නිකන් විහිළු දඩ බඩට මාව ගන්න ඊට අවස්වන්නස ගැටීම නිසා පටිගේ ඇති වෙනවා අවස්වන්නස මේ අර අවස්ථා දෙකේදී නැකෙන් ඩයිසි කියව එක සමාන
නෑ නෑ වෙනස් ද්වේෂයේ නිසා අට ගන්නා පටිගයක් තියෙනනේ ද්වේෂයේ නිසා අට ගන්නවා කියන්නේ සීය අයිමි වෙච්ච නිසා අට ගන්න එක මවාගත්තයි කියලා කියන්නේ එයා අදපු ද්වේෂය පිළිබඳ එයාට සීය තියෙනවා එයා නෑදුවේ උවමනාවෙන් නෑදුවේ එහෙනම් ඒකේ ආනිය අඩුයි ඒ සීය පිළිබඳව එයාට දැනුම තියෙනවා එයා දන්නවා මේක මං අදාගත්ත එක දැන් එයාගේ අඩුව හදන්න අතන ආදරෙන් කිව්වට ඇදෙන්නේ නැහැ. එයා සැර කරන්න ඕනේ කියලා සැරෙන් කතා කරුවාට එයා දන්නවා මේක මං හදාගෙන කියන්නේ කියලා. ඒ නිසා එකින් කර්ම ඇදෙන්නේ නැයි සතියක් ඇතුව තමයි කැදලා තියෙන්නේ. ද්වේෂයෙන් අට ගන්න පටිගියට මේ සතියක් නැහැ. එයාව යාට අමතක වෙච්ච නිසා තමයි යාට තරහ ගියේ. එයාව යාට අත්හැරුණා. අර එයාව අල්ලගෙන ඉන්නවා සතියෙන් අල්ලගෙන ඉන්නවා ඒ නිසා එයා දන්නවා මම මේ ද්වේෂය නිර්මාණය කරන්නේ උන්වහන්සේට මේක අවවාද කරන්න අදන්න ඒ තරවටුව කරන්න එහෙම නැත්නම් උන්වහන්සේ පිරියන අදා ගන්න ඕනේ එහෙනම් මේ ද්වේෂය තුල සීය තිබිච්ච නිසා කර්මය නැතුව තමයි ද්වේෂය නිර්මාණය වෙන්නේ මේකන තමන්ව අමතක වෙච්ච නිසා දේ තරහා යනකොට එයාව අමතක වෙනවනේ එයාව අත්හැරෙනවනේ අන්න එතන යාට කර්ම හැදෙනවා සීය ඇතුව ඇදෙන කර්මය තමන් විසින් අදන ද්වේෂය සීය නැතුව හැදෙන කර්මය තමන් නොදැනුවත්ව ඇති කරන ද්වේෂය පැහැදිලිද දැන් සීයෙන් අපි ද්වේෂයක් නිර්මාණය කරනවා එයා හදන්න එයා හදනකොටම එයා හොඳ දක්ෂ කෙනෙක් නේ කල්පනා කරන මේ වැරද්දට මම මොනවද කියන්නේ කොයි විදිහටද කියන්නේ කට්ටි ඉස්සරහ පිට කිව්වනම් උනාසික මාන්නේ කැඩෙනවා ලැජ්ජාව උනාසික දරා ගන්න බැරි වෙනවා හැබැයි ඒක තුළ උනාස ආයි කවදාකවත් ඒක කරන්නේ නැහැ හැබැයි පුද්ගලික වන්න ගාලා කොච්චර තරහට ගා පුද්ගලික වනේ ඒක දැනෙන්නේ නැහැ ඒ නිසා නැවත නැවත වැරදි කරන්න ඉඩ තියෙනවා එහෙනම් මේක මේ විදිහට ඒ විදිහට එයා හරියට නිවැරදි දැක්ම ඒ සම්මාව නිවැරදිව අවබෝධ කරගෙන ඒක කළා නම් ඒක තුළ පසුතැවීමක් වෙන්නේ නැහැ අර සංවිධානාත්මක භාවය නැතුව එයා එකපාරට ද්වේෂයක් එයා වෙනුවෙන් ඇති කරගෙන කලාට පස්සේ එතනවා සීමාවට වඩා බැන්නදෝ අනවශ්‍ය විදිහට ඇසුරුනාදෝ මගේ තරහ නිසා නිකන් අකටයුත්තක් වුණාදෝ අනිත් අය මං ගැන වැරදවා හිතුවාදෝ කියලා හිතනවා නම් ඒ පසුතැවීම තුළ එයා සතියෙන් අදපු ද්වේෂයේ දෝෂයක් තියෙන බව එයා පිළිගන්නවා ඒ නිසා කර්මයක් ඇදෙනවා අදන්න අතන්ට දඬුවම් කරන ගුරුවරයයි වෛරයෙන් ද්වේෂයෙන් පාර දෙන මිනිස්සයයි අතර ගත්තාම ලොකු වෙනසක් තියෙනවනේ වෛරයෙන් පණි දෙන මිනිස්සා මැරෙන්නමනේ ගන්නෙ ඔළුවට පපුවට මූණට හොම්බට මැරෙන්නමයි ගන්නෙ ඇයි එයාගේ ද්වේෂයට එයාට ඕනේ එයාව මරන්න විනාශ කරන්න උඹ හදන්න ගන්න කෙනා කවදාවත් පොළු වලින් ගන්න නැහැනේ ගඩොල් බාග වලින් ගන්න නැහැ එයා පුළුවන් තරම් බලන්නේ වේවලක් වගේ එකක් අරගෙන ඒකත් මූණට ගන්න නැහැ ඔළුවට ගන්න නැහැ මේ ගොඩක් මස් තියෙන තැන් වලට වේදනාව ඉවස ගන්න පුළුවන් විදිහට අතුරු ආබාධ ඇති නොවන විදිහට ඇඟිලි පුරු කර්ම කැඩෙන්නේ නැති විදිහට තමයි ගන්න. ඇයි යාට ඌමනාව තියෙන හදන්න. අරයට ඌමනාව තියෙන විනාශ කරන්න. ඒ නිසා එයා අවුවෙච්ච එකෙන් ගන්නවා. ඒ ගානකට සමහර අතපය ගැලවිලා යන්න පුළුවන්. එයා ද්වේෂයෙන් තමයි පාර දෙන්නේ. ද්වේෂයෙන් පාර දෙන්න කෙනාටත් අදා ගන්න ඕනේ කියලා පාර දෙන කෙනාටත් ලොකු වෙනසක් තියෙනවා. ඒ ද්වේෂේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදේ අතන තියෙන හදාගත්ත ද්වේෂය අදාගත අදා ගන්න ඕනේ මෙයව ඒ නිසා නට පාර දෙන. එතකොට අදාගත්ත ද්වේෂය නඩත් වෙන්නේ. අතන ද්වේෂය තුල යාව යාට අමතක කළා. අම්මලා තාත්තා මුකුත් අදන්න අවුච්ච එකකින් ගන්නවා. ගන්න මැරෙන්න පුළුවන්. පස්සේ පසුතැවෙනවා. ඒකෙන් වැඩක් නැහැ. ප්‍රමාද වැඩි. ආනන්දරිය වෙලා ඉවරයි. ඒ නිසා ගොඩාක් අර ගුරුවරු ශිෂ්‍යයන්ට දඬුවම් කළාම කර්ම හැදෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ශිෂ්‍යෙක් වරදක් කළා වැලි පාත්‍ර 100ක් අදින්න ඕනේ. ඒතර වැලි නැහනේ. කිලෝමීටරයක් විතර ගියාට පස්සේ නම් හොයක් තියෙන්නේ. ඉතින් ඒ හොයට බෑලා වැලි අරගෙන 100ක් අදින්න ඕනේ. ඉතින් උදේන රෑ වෙනකම් අද බැරි ගැයිලා. ඒ ගුරුවරයා කර්ම හදෙන්නේ නැහැ. ඒක තුල අර ගුරුවරයා එක්ක ඉක්මිලා ගුරුවරයාට කීකරු වෙලා නියතමානී වෙලා කියන දේ ආනතත්තික තියලා නැවතේ වැරද්ද කරන්නේ නැහැ කියන ප්‍රතිපත්තියක් ගොඩ නැගිලා සංවර වෙලා කවදාකවත් ඒ වැරද්ද කරන්නේ නැති තත්ත්වයට ඒ වැරද්ද නිවැරදි වෙලා මේ ඔක්කොම වෙනවනේ. ඒ නිසා ඒක වරදක් නෙමෙයි. වැරද්දක් දැක්ක කොස්ස ගත්තා ගැව්වා කකුල් කැඩෙන්නේ. එතන කර්ම හැදෙනවා. එතන තියෙන පරිගණක. එතන තියෙන පරිගණක. එතන තමන් අමතක වෙලා ගත්ත ද්වේෂයක් තියෙනවා. මෙතන 100ෙන් ඇති කරගත්ත ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය හරි සංවරයි. සංවරව තමයි වචනේම කතා කරන්නේ. කතා කරන්නේ මොකද ආස්මතුන්ගේම කතා කරන්නේ. ඇයි ඔබ වහන්සේ විදිහට ඇසුරුනේ? ඒ ආස්මතුන් ඔබ වහන්සේ එහෙම තමයි කතා කරන්නේ. අතනදී අර තමන් නැති වෙලා නේ තියෙන්නේ. හා අඳුර ආස්මතුන් මොකවත් නැහැ. ඕ මූ අරු එහෙම තමයි කතා කරන්නේ. ඇයි ඒ? අර අමතක වෙච්ච නිසා අතන පුද්ගල සත්ත්ව ස්වභාවයක් නැහැ. සම්පූර්ණ තමන් අයිමි වෙච්ච අමතක වෙච්ච 100ෙන් තොර වෙච්ච ද්වේෂයක්. ඒ ද්වේෂය සම්පූර්ණ අමනුෂ්‍යක වාගේ තමයි ඇසෙන්නේ. ඒ ද්වේෂවලට වෙනස්කම් තියෙනවා. බොරු කියනවලු සමහර අය කවදාකවත් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න බැහැ. ඒක සම්ම පොඩි වචනයක් වෙනස් කරනවා. ඔව් උන්වහන්සේ තමයි එහෙම කළේ කියලා මට සැකයක් තියෙනවා. සැකයක් නේ. උන්වහන්සේ තමයි ඒක කළේ. ඉතින් මම දන්නවා. හැබැයි උන්වහන්සේ තමයි එහෙම කළේ කියලා මට සැකයක් තියෙනවා. සැකයක් කියලා ඒ වචනේ පාවිච්චි කරපු නිසා අර ප්‍රකාශය ඇත්තයි කියලා අර කට්ටිය ගන්න බෑ. අරගෙන දඬුවම් කළත් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. ඇයි උන්වහන්සේ කියලා නැන්නේ? සමාර්ථ උන්වහන්සේ කරන්න ඇතී කියලා හිතෙනවා. අර හිතෙනවා කියනක තුල උන්වහන්සේ කළා කියනක නෑ. ඒ වගේ අර පොඩි වචනයක් එයා මෙයා කරලා අර ඇත්තම කියනවා යා. ඇත්තම කියවන අර වචනයක් එතන හරියට ස්ථිර වශයෙන් නැති නිසා අර තීරණය එන්න බෑ. සමහරලාට කෝපය කැඩිලා තියෙනවා. කීප දෙනෙක් දැකලා තියෙනවා. තවත් කෙනෙක්ගෙන් අහනවා. මේ කෝපය අරුණාංශේ කැඩුවයි කියලා ඔබ වහන්සේ දැක්කද? ඔබ වහන්සේ හිතන්නේ මට නම් හිතෙන උන්වහන්සේම කැඩුවා. ඉතින් මගෙන් ආන්නේ. ඉතින් ඔබ වහන්සේ හිතනවනේ. ඒ කියන වහන්සේ එතනදී හරි කියන එක කියන්නේ. හැබැයි මමත් දැක්කා කියලා කියන්නේ. ඒක සම්මත ප්‍රයෝගය. ඒක ඇත්ත ඇත්ත ඇwidetildeම කියන්නේ. අර එතන බොරුවක් කිලත් නෑ. ඉතින් ඔබ වහන්සේ හිතනවනේ. ඉතින් ඒක තවත් මගෙන් ආන්නේ. ඒ කියන්නේ ඒක හරි කියන එක තමයි කියන්නේ. හැබැයි මමත් දැක්කාය උන්වහන්සේ තමයි කැඩුවේ කියලා ඒ වචන වලින් කියන්නේ. එහෙම භාවිත කරන්නේ. සෝතාපන්න කෙනා සාක්ෂි දෙන ක්‍රමයයි සකෘදාගාමි කෙනා සාක්ෂි දෙන ක්‍රමයයි අනාගාමි කෙනා සාක්ෂි දෙන ක්‍රමයයි රාතන් වහන්සේ කට උත්තර දෙන සාක්ෂි දෙන රාතන් වහන්සේ කට උත්තර දෙන ක්‍රමයයි ආත්පසීම වෙනස්. දැන් මොනවරේ ස්ථානයක බාලකයා ඔරකම් කළා පොලිසියෙන් එනවා. ඇවිල්ලා ආනවා අර සම්මා වෙන්න කෙනාගෙන් ඔබ වහන්සේ බාලකේ ඔරකම් කළාද? ඔව් කියලා කියන්නේ අය. එයා දන්නවා ගත්තා අය ඒක අනුන්ගේ අයිති එකක් අනිවාර්යයෙන්ම ඔරකම. එයා ඔව් කියලා පිළිගන්නේ. එයා ආනවා ප්‍රශ්නය බාලකේ කොයිද තිබුණේ? දැන් බලන්න බාලකේ ගත්තද කියලා ආනකොට ඔව් හරි නැහැ හරි නේ කියන්නේ. සෝතාපන්න කෙනා එහෙම කියන්නේ නැහැ. සම්මාව දන්න කෙනා බාලකේ කොයිද තිබුණේ? විහාරස්ථාන භූමියේ තිබුණේ. හරි. දැන් බාලකේ කොයිද තියෙන්නේ? විහාරස්ථාන භූමියේ කුටියක වාලේ තියෙනවා. දැන් කල්න තිබුණේ විහාරස්ථාන භූමිය නම් දැනුත් තියෙන විහාරස්ථාන භූමිය නම් ඔරකම කළාද? නෑනේ. එහෙනම් ඒක ඔරකම් කළාද කියලා ආන්නේ ඇයි? ඒක ඇත්තටම නීත්‍යානුකූලව ඔරකම කළා නෑ. ඇත්තටම අර සායනාංශය කියනවා නෑ මගේ වාක්‍ය ඔරකම් කරලා. හරියටම හරි ඒක ඇත්ත. ඔරකම කළා. හැබැයි ඔරකම කියලා ඔප්පු කරන්න බෑ. ඇයි? සේනාතන භූමිය එළියට ගිහිල්ලා නෑ ඒක. ඒක ඇත්තද තියෙනවා. එන්න ඒ වගේ අර එයා දකින දැක්ම වෙනස්. ඇත්තටම ඔරකමක් කළා. බෑ ඔරකමක් කියලා ඔප්පු කරන්න බෑ. විඥානකුල දඩුවම් කරන්නත් බෑ. ස්ථානයේ තුල තියෙනවා. ඒක අස්ථානගත වෙලා නෑ. අස්ථානගත වෙන්න සීමාව එළියට එන්න ඉපදී මං එළියට ගිහිල්ලා නෑනේ. බඩු තියෙනවා. තියෙන බව දන්නවනේ. එයා දැකලා තියෙනවනේ. තියෙනවා කියලා. එහෙනම් ඔරකමක් කළා නෑනේ. ඒක පරාජික කරගන්නට යන්නේ. එයාගේ දැක්ම වෙනස්. ඒක අර පුතුජන කෙනා සිද්ධියක් දකින්න එකත් සෝතාපන්න කෙනාගේ ඇසට සිද්ධියක් පේන එකත් වෙනස්. මම කියපදේ හරියට ඇහුන්නේ නැහැ. පුතුජන කෙනා සිද්ධියක් දකින්න එකත් සෝතාපන්න කෙනාට ඒ සිද්ධිය පේන එකත්. එයා දකින්නවලු මෙයාට පේනවලු. පුතුජන කෙනා සිද්ධියක් දකින්න එකත් සෝතාපන්න කෙනාට ඒ සිද්ධිය පේන එකත් වෙනස්. ඇයි මෙයාට පෙනිලානේ? එහෙනම් ගොඩාක් වෙනස් මෙයාගේ තොරතුරු. අර එයා දකින්නවා. ඒ නිසා එයාට ආත්පසින් වෙන එකක් තමයි තියෙන්නේ. තාපසේ වාඩි වෙලා ඉන්නකොට නවදෙල්ලියේ පොලිසියෙන් එළවගෙන එනකොට මේ හොරාරි වරද්දක් කළා හොරෙක්ද මොනවද කියලා දන්නේ නැහැ. එළවගෙන එනකොට ඒ පාරෙන් තමයි දුවලා තින්නේ. තාපසේ දැක්කම දන්නවනේ තාපසේ බොරු කියන්නේ නැහැනේ. පොලිසිය කට්ටි බූට් එකම ගලවලා මේ ළඟට ඇවිල්ලා වැඳලා සාමිනී මේ පැත්තේ මිනිස්සේ දිව්වද නැහැ. දන්නවලු බොරුමයි කියන්නේ කියලා තාපසයාට. නැවත ඇව්වලු ඔබ වහන්සේ බොරු කියන්නේ ඇත්ත කියන්නේ. අපි එළවගෙන ආව මේ පාර කොහෙවත් යන්න බෑ. ඔක්කොම ගොල්ල වගේ තියෙන්නේ. අනිවාර්යෙන් මෙතනින්ම යන්න ඕනේ. අඩිපාරත් අපිට මේ මගට වෙනකන් හම්බ වුණා. ඇත්තට මෙතෙන් දිව්වනේ. නෑ මත් ඇදිවෙ නෑ. පස්සේ මේ කරන්න දෙයක් නෑ. තාපසේ වරන් ගියා පොලිසියට. ඉතින් තාපසේ වාඩිලා ඉන්නවා. ගානක් ටික හම් වෙනද තාපසේ කන පාඩු ඉන්න කෝඩු කලේ නෑ. ඉතින් ලොකු මත් ඇත් ඇවිල්ලා ගවලු මේ බොරු කියන්නේ ඇත්ත කියන්නේ මෙතන දිව්වද? පස්සේ ආව නිදාස් කරාලු. පස්සේ වෙලාවක විවේකයෙන් ඉන්න වෙලාවට ගිහිල්ලා ඇවිල්ලා තාපස්තුමාගේ එදා මේ පිටතර මාංශිලා එකගෙන ගිහිල්ලා උතුම් ලොකු මාත්‍යාට ඇවිල්ලා කතා කරලා අයි බොරු කිව්වේ. බොරු කිව්වේ නැහැ. එතන ගියාද කියලා ඇහුවා නම් මම කියනවා ඔව් කියලා. දිව්වද කියලා නෑ යගේ. ඒ මනුස්සයා මගේ ළඟට එනකොට මට කරදරයක් වෙයි කියලා නැවතිලා පයින් ගියේ එතන. ඒ ටික සම්මුද වෙමින් කියලා තින්නේ. පයින් නේ කියලා තින්නේ දිවල නැහැ. දිව්වද කියලා නෑ වෙන්නේ දිව්වේ නෑ එතකොට කට්ටිය දැනගත්තේ අනේ මේ මනුස්සයා මෙතන ඉවනේ කියලා තියෙනවා මේ මොතේ කිව්වා නම් ඒ බාර තව ටිකක් අයියෙන් දුවලා ගිහින් ඉවරට අල්ල ගන්නවා මේ මෙතන මනුස්සයා දිව්වද කියලා තියෙනවා අනේ තියා නෑ කිව්වා මලාටවත් ඇත්ත කියන්නේ නැත්තන මෙතන දුවලා නෑ අර දැක්කම තාපසෙක් ඉන්නවනේ භාවනා යෝග පවුනේ කියලා දුවන එක නවත්තලේ මනුස්සයා ඉමින් කියලා තියෙනවා සද්ද කරන්න පයින් ගියාද කියලා අහලා නෑ දිව්වද කියලාද අය අර වැල්වල උඩින් ඇවිල්ලා තිනේ මනුස්සයා ගස්වැල් වලින් උඩින් පැනගෙන දුවලා තිනේ එතකොට මේක මෙතන ඩාපු ගමන් දිව්වද කියලා තමයි අහලා තිනේ කලබලෙට එන්න නෑ දිව්වේ එතන ගියම කෙනෙක් දිව්වේ ඇත්තම තාපසේ බොරු කියුවේ නෑ ඒ කියන්නේ එයා ගොඩාක් 100 ඉන්න කටින තපස්වර ගොඩාක් 100 ඒ ආන ප්‍රශ්නේ හොඳට තේරුම් අරගෙන ඒකට තමයි උත්තර දෙන්නේ
ඒකට
බලාපොරොත්තු වෙන්නේ ධර්මානුකූල විසඳුමක් එහෙම නැත්නම් තාපසයේ කායානුපස්සනාව කරනකොටගෙන ආය ගවේෂණය කරලා අවබෝධ කරගත්තා වූ තපස් අධ්‍යක්ීමෙන් නිර්වචනය. වේදනානුපස්සනාව කියලා කියන්නේ ඒක කයි ප්‍රශ්නයක්වත් මානසික ප්‍රශ්නයක්වත් නෙමෙයි. වේදනාව මනසට දැනෙන්නෙත් නැහැ, කයට දැනෙන්නෙත් නැහැ. එහෙම කිව්වම දැන් අපිට ලොකු ප්‍රශ්නයක් ඇතුළේ වේදනාව කාටද දැනෙන්නේ? වේදනාව දැනෙන්නේ අපේ ප්‍රාණයට. අපේ බම්බයක් විතර උස තියෙන කයේ ප්‍රාණය කියලා ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ප්‍රාණය කියන ශක්ති විශේෂයේ අනුවල භ්‍රමණ වීම තමයි මේ වේදනාව කියන නමින් හඳුන්වන්නේ. අයියෙන් භ්‍රමණය වුණොත් ඒකත් වේදනාවක්. අවමෙන් භ්‍රමණය වුණොත් ඒකත් වේදනාවක්. ඒ භ්‍රමණය වීමට යම්කිසි බාධකයක් ඇති වුණොත් ඒ ක්‍රියාකාරී ස්වභාවයන් වලට පටහැනිව යම්කිසි ගැටීමක් එහෙම නැත්නම් අවිරතාවයක් ඇති වුණොත් මේ ඔක්කොම වේදනා කියලා තමයි කියන්නේ. ඒක මනස හඳුනාගත්තොත් ඒක මනස වේදනාව, කය හඳුනාගත්තොත් ඒක කායික වේදනාව. දැන් අන්සභාව රෝගියාට කකුලක් තියෙනවා. හැබැයි කපල සුද්ධ කරන එයා බලන්න තේබුණා. එයි ඒ පැත්ත යට දැනෙන්නේ නැහැ. එතකොට මේ වේදනාව කායට දැනෙලා නැහැ. ඉතර දැනලත් නැහනේ. ඒ තේබිවි බලන් ඉන්නවා. ડોક્ટર අර අතන පොඩ සුද්ධ කරන්නේ. ආ පොඩක් ඉන්නේ. ડોક્ટર සුද්ධ කපල සුද්ධ කරන ගානක්වත් නැහැ. ඇයි? මොකද්ද යට වෙලා තියෙන්නේ? ඒ පණිවිඩය ඔළුවට යන්නේ නැහැ. ඒ සංඥාව හඳුනා ගන්න. එනම් මේ වේදනාව කියන එක අපේ ප්‍රාණයට දැනෙන ධර්මතාවයක්. ඒක අඳුනාගත්තොත් ඒක මානසික වේදනාවක්. දැනගත්තොත් කයේ වේදනාවක්. ඒකෙන් තමයි තියෙන්නේ වෙන්නේ. එතකොට මේ ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගයේ වැඩිවීම, භ්‍රමණ වේගයේ අඩුවීම, ක්‍රියාකාරීත්වයට දෝෂ ඇතිවීම, අවිරතම් ඇතිවීම, නිදාසයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම කියන මේ ප්‍රාණ ශක්තියත් එක්ක සම්බන්ධයක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. කයේ ප්‍රාණ ශක්තිය නිරවුල්ව නිදාසයේ අවශ්‍ය විදියට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා නම්, භ්‍රමණේ වෙනවා නම්, එයා මෙයා ගමන් කරනවා නම් ඒ ගමනාගමනට කිසිම බාධකයක් නැත්තම් එයාට කිසිම වේදනාවක් නැහැ මානසිකව කායිකව. දැන් කයට මොනවාර එකක් වැදුනා කියලා කියනකොට අපි එතන රිදෙනවද නැහැ. එතන ප්‍රාණ ශක්තියට ගමන් කරන්න බෑ. තැලිච්ච නිසා එතන ලේ කැටි ගැහිලා එතනින් එයාට ප්‍රාණ ශක්තියට යන්න බෑ. ෂෝට් සර්කිට් කියලා කියන්නේ. එතන වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙලා එතනින් යන්න බෑ. එතකොට මේ ප්‍රාණ ශක්තියට ඒ අරහා ගමන් කරන්න බැරි නිසා බාධක ඇති වෙච්ච නිසා එතන ප්‍රාණ අණුවේ භ්‍රමණ වේගයේ අඩු වැඩි වීමක් වෙලා වෙනසක් ඇති වෙච්ච නිසා රිදෙනවා කියලා වචනයක් අපි කියනවා. හැබැයි ඇත්තටම කයට රිදෙනවා නම් ඉතට රිදෙන්න බෑනේ. දැන් සමහර කට්ටියට ඉතට වේදනාවක් තියෙනවා. අසෝලා මෙහෙම කළා, මෙසෝලා මෙහෙම කළා, මෙච්චර ළඟ ඉඳලා විශ්වාසවන්ත ඉඳලා මට මේම දෙයක් කළානේ මේ මිනිස්සයා කියලා අර ඉතට වේදනාවක්. ඉත තියන්නේ කොහෙද? ඉත තියන්නේ කොහෙද? කොතනද රිදෙන්නේ? එහෙනම් ඒකත් ප්‍රාණ ශක්තියට තමයි ඒකත් බලපාලා තියෙන්නේ. අපේ ප්‍රාණ ශක්තිය අණු වල භ්‍රමණ වේගයේ එක්කෝ වැඩි වෙලා නැත්නම් අඩු වෙලා. අඩු වුණාම යාට ඉතින් කලන්තේ ඇදලා ඉඳ ගන්න බෑ, ඉඳ ගන්න බෑ, කෑම කන්න බෑ, කොයි වෙලේ සී නැතුව වාගේ අඩපණ වෙලා ප්‍රාණ ශක්තිය වේගය අඩු වෙලා නිින්ද යන්නේ නැහැ. කෑම කන්න බෑ, සොක්කම අරගෙන බලාගෙන ඉන්නවා. තරහා ගිල්ල නෙමෙයි, ඒ වේදනාව වැඩිකම නිසා යාට කිසිම දෙයක් කරගන්න බෑ. ඒ අසාමාන්‍යයි. තරහා නෙමෙයි, වේදනාව වැඩි. ඒ කියන්නේ ප්‍රාණ ශක්තිය වැඩි වෙලා වේගය ව්‍යාත්මක බව. එහෙම තමයි වේදනාව කියන එක අඳුනගන්නේ. ප්‍රාණ ශක්තියේ ක්‍රියාකාරී ස්වභාවය මත ඒක අඳුනාගත්තොත් මානසික වේදනාවක්, දැනුනොත් කායික වේදනාවක්. එහෙම ඒක කැටගරි දෙකට වෙන් වෙනවා. හැබැයි එකම පද්ධතිය. දෙවිවරුන්ටත් රිදෙනවා. සමහර දෙවිවරුන්ට ප්‍රසිද්ධිය තරවටු කළාම එයාගේ තියෙන මාන්නයට එයා රිදෙනවා. දෙවියා කම්පා වෙනවා. දෙවියා ඉස්සරහ ඒ අනිත් අය ඉස්සරහ අපිට ලැජ්ජා වෙනවා. එයා අමනාප වෙනවා. ඇයි ඒ දෙවියට ඒක දැනෙන්නේ? ඒ දෙවියාගේ ඒ මනසට දැනෙන්නේ ඒක. කයක් නැහැනේ. දේව කය වෙලා නිකන් මීදුමක් වගේ එකක් නේ. එතකොට ඒ දෙවියාගේ මනසට දැනෙන්නේ. ඇයි එයා ඒක දැනගත්ත නිසා. මට මේ එකක් කිව්වනේ අර තාපසයා මට දැන්නනේ. ඒ ගාධියා බල්ලා උඹට ලැජ්ජ නැද්ද? මේ ගස්වල අරක් අරගෙන ඉන්නේ දෙවියෙක් කියලා. කොච්චර ශ්‍රේෂ්ඨ වැඩ කරන්න පුළුවන්ද? කොච්චර පින් අනුමෝදන් කරගන්න පුළුවන්ද? මේ ගස්වලට ඇවිල්ලා ළඟගෙන මේ ගායටින් කෙනෙකුට යන්න දෙන්නේ, ගායට කෙනෙකුට ඉන්න දෙන්නේ. බලන්න මේ ගහ බලාගෙන උඹ කරන වැඩේ කියලා තාපසේ බැන්නලු රුක්ක මූල දෙයියට. දෙයියට පුදුමාකාර විදිහට මේ වේදනාවක් දැනෙනවා. දෙයියගේ හිතට දැනෙන්නේ. අපේ ශක්ති විශේෂයට තමයි මේ වේදනාව දැනෙන්නේ. වෙන මොනවද දැනගන්න අවශ්‍ය? ප්‍රාණශක්තියේ දෝෂයක් මේක. ප්‍රාණශක්තියේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ගමනාගමනයට බාධකයක් අවහිරයක් ඇති නිසා, ප්‍රාණශක්තිය අඩු වෙච්ච නිසා, ප්‍රාණශක්තිය වැඩි වෙච්ච නිසා ඒ ප්‍රාණශක්තිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා දැනගත්තාම අර වේදනාව කියන සම්මුතිය මම නිදාස් වෙනවා. වේදනාව කියන සම්මුතිය නිදාස් වෙලා ප්‍රාණශක්තියේ ගැටලුව සාපේක්ෂ විද්‍යාත්මකව තමයි මට ගැටලුවක් තියෙන්නේ. ඒකට මම එක්ක විවේක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ප්‍රාණය නැවත රිකව වෙන විදිහට ආහාර පාන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අදාළ බේසජ්‍ය ගන්න ඕනේ. ගත්තාම මේ ප්‍රාණශක්තිය නිවැරදි වෙච්ච ගමන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒක වේදනාවක් ඇටිටේ තාපසයක් දකින්නේ. අර ඒක තාපසයේගේ කකුලක තුවාලයක් තිබුණානේ අවුරුදු 10ක් 12ක් විතර. ඒ ආයක වේදනාවක් ඇටේ ගණන් ගත්තේ මේක ප්‍රාණශක්තියේ දෝෂයක්. මෙතන ප්‍රාණශක්තියේ ක්‍රියාකාරීත්වය අවේරය ඇති නේ නරිදෙනවා. ඉතින් ඒකේ ආයේ විදිහට දැකලා ඉන්නවලු. එයාගේ ಗುಣ වැඩි නිසා දෙවිය කියලා වැඳන ස්වාමීන් මොනවාරි වරයක් දෙන්න ඕනේ. නෑ නෑ මට ඇති වරයක් නෑ, යන්න යන්න මට කරදර කරන්න එපා. ආයන්න ස්වාමීන් වහන්සේ මහා ගුණවන්තයි. ඔබාසික තපස් ගුණ දෙන අපි දිව්‍ය ලෝකේ ඉඳලා බලන්නේ මොනවාරි වරයක් දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ගොඩාක් කරදර කරපු නිසා ඒ තාපසේකලේ නම් මේ කකුලේ මේ තුවාලේ කරදරයි මට අවුදායක. මේක වම් කකුලට මාරු කරලා දෙන්න කියලා කිව්වලු. ස්වාමීන් එක කර්මාන රූපී ආපේක එක වෙනස් කරන්න බැ නක් කට පියාගෙන යන්න කියලා කිව්වා. ඒ වගේ තමයි ඒ තාපසට අවුරුදු 10ක් 12ක් ඒ තුවාලේ තිබිලා තියෙන එක යාට ප්‍රශ්නයක් නෙමෙයිලු. ඇයි ඒක වේදනාවක් නෙමෙයි. ඒක ප්‍රාණ ශක්තිය දෝෂයක්. අපේ ගොඩාක් කර්ම පරිසම් දෙන්නේ ප්‍රාණයටනේ. ප්‍රාණයට පරිසම් දෙන එක තමයිලු අපේ කයට මනසට බලපාන්නේ. සමහර කට්ටිය බයිනවා. ඒ බයිනකොට අපිට අහිද ලැජ්ජයි. බලන්න මෙහෙම කතා කරන්නේ මිනිස්සු සිගුරක් දාගෙන ඉන්න ආම්ද්‍රෝ කියලා දරුකලේ නැන්නේ මේ විදිහට නින්දා කළානේ මට කියලා හරියට රිදෙනවා යාට. ඒ රිදෙන යාගේ ප්‍රාණ ශක්තියට අර වචන ටික බලපෑවේ. ගැව්වාම අර අසෝලා මට පාර දුන්නා, අසෝලා මට මෙහෙම කළා. ඒකත් යාගේ ප්‍රාණයටලු ඒකත් පරිසම් දුන්නා. කයේ තියෙන ප්‍රාණ ශක්තියට. අර වචන දිලා කෙලින් ප්‍රාණ. මේ කය කායික වේදනා මානසික වේදනා කියන මේ දෙකම කයේ ප්‍රාණ ශක්තියත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක විද්‍යාත්මක ප්‍රශ්නයක්. අපි තමයි තනින්නේ අසෝලා මගේ කයට ගැව්වාය, අසෝලා මගේ සිත ඇදි දෙව්වාය කියලා නෑ. ඒ දෙකේම රිදෙන්නේ පාන ශක්තිය. ඒක නිවැරදි කරගන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි අර කයට රිදෙනවාය, සිතට රිදෙනවාය කියලා දෘෂ්ටියෙන් අයින් වෙන එක. දෙකේම අයින් වෙනවා. ඒක ප්‍රාණ ශක්තියේ භ්‍රමණ වේගය අඩුවීම, වැඩිවීම, කයට අවශ්‍ය ප්‍රාණ ශක්තිය අවශ්‍ය තරම් නැතිවීම, අවම ධාරිතාව අඩුවීම, එහෙම නැත්නම් ගමනාගමනයේ බාධක ඇතිවීම, මෙන්න මේ වගේ ගැටලුවක් නිසා තියෙච්ච ප්‍රශ්නයක් කියලා දැක්කාම ඒක බේසජ්ජයකින් ආහාර පානයකින් විවේකයක් ගත්තාම ඒක හරියන. එතකොට අසෝලා ගැව්වාය මගේ කකුල රිදෙනවායි කියන එකක් නැහැ. ප්‍රාණ ශක්තිය අඩු වෙලාය විවේක ගත්තාය දවස් තුන දැන් හරි ගියාය. ද්වේෂය පටියක් අට ගන්න විදියක් නැහැ යාට. අර සම්මුති ලෝකයේ තුල අපි ඉතාගෙන ඉන්නවනේ. එතන මිනිහෙක් ඉන්නවා අය ගහන්න, එතන මිනිහෙක් ඉන්නවා අය ගුටි කන්න, අර අසුවලා මට මෙතනලාට බාර දුන්නා අය කියලා ඕම එක මම හිතාගෙන ඉන්නවා. ඇත්තටම මෙතන සෛල ටිකක් තියෙනවා 1 කෝටි 50 ලක්ෂයක් ධනිසට උඩ. ඒ ධනිසට උඩ මෙතන තියෙන සෛල 1 කෝටි 50 ලක්ෂය තැලීමකටපත් වෙනවා. ඇයි? මම ඒ වගේම සත්පුද්ගල ස්වභාවයක ිටපු නාම රූපයකට ධනිසට උඩ අඟල් 6ක විතර ප්‍රමාණයකට පොල්ලකින් ගැව්වාය 1 කෝටි 50 ලක්ෂය සෛල තැලුණාය. සති දෙකක් එයා පොර ගගා විද්දාය. පසය සනීපුණාය. දැන් මම ඒ සත්පුද්ගල ස්වභාවයට ආපු නිසා මෙතන මේක තැලෙන්න ඕනේ. ඒ නිසා සත්පුද්ගල මනසේ කාවාය එයාටත් අතට හොඳ දෙකේ දෙකේ පොල්ල කවුණාය. කොච්චර කයේ පාසු විදිහට ගන්න පුළුවන් ඉඳ තිබුණත් එයා හරියට මෙතන තමයි ගහන්නේ. එතන 1 කෝටි 50 ලක්ෂය තැලෙන්න ඕනේ. අර සති දෙකක් මම කර ගන්න ඕනේ. ඇයි අර රෙකෝඩ් එක තියන්නේ එතන. ඒසයි සයිල ටික තැලෙනවාමයි. එහෙනම් ප්‍රාණ ශක්තිය දෝෂයක් තමයි මෙතන තියෙන්නේ. ඒක નિවරදි වුණාම අදිනවා. අපි කෙනෙකුගේ ඇස්වලට මොන හරි දාලා අන්ධ කෙරුවොත් මෙච්චර කයේ තියෙද්දි ඔරු 25ක පොලුත් එක්ක මා දරුණු ආයුධ අරගෙන ඇවිල්ලා තියෙද්දි අතපය කපන්න දෙන්නේ නැහැ. මොන හරි උලක් අරගෙන හැයට තමයි අනින්නේ. මෙච්චර කය හොඳට තියෙන නොන්තට මස් තියෙන ඇඟේ හොඳට තඩි බාන්න පුළුවන් සති දෙකක් විතර ළඟදී ගැට ගාලා තියලා ඒත් එකපාරක්වත් ගන්න නැල්ලු. ඇස් දෙකට දාලා උල් දෙකකින් හැනලා යනවලු. එතකොට අපි කල්පනා කරන මෙච්චර කයේ තියෙන තරබාරු මේ මනුස්සර කොච්චර නම් තඩි බාන්න තිබුණාද ගන්න ගාන්නි දෙන්නේ ඇහැ විතරලු එයාට පේන්නේ. ඒ හැ හඳ කරන්න ඕනේ කියලා හිතන්නේ මොකද්ද කියලා එතනකොට එයා මරන් දෙනකොට ළඟ ඉන්න කෙනා කියනවලු මේ අයියේ මරන් දෙපා යව. එතකොට අයි මල්ලි මෙයා අපිව දැක්කනේ. දැන් අපි මංකොල්ල කාරියු කියලා දැන් කියනවනේ. එන කියන්නේ පේන්නේ දැන් ඇස් දෙක විතර කන්ද කරන් පව් ඒ මනුස්සයාට මුකුත් කරන්න බෑ නිදාස් කරමු. එයාට ඊට පස්සේ අපිව පෙන්නන්න බෑනේ. අපි පෙන්නලා දෙන්නත් බෑනේ. අඳුන ගන්නත් බෑනේ. ආ ඒකත් හරි තමයි නිකන් මරලා නිකන් පවපුනා. එන ඇද්ද කන්ද කරන් කියලා ඇද්ද කන්ද. මොකද ඒකුව එයා දෙදෙක් කියලා ඉන්න කාලේ මේ ඈ කුණු වෙන්න බේත් දාලා. පලි ගත්තලු. අතුරෙගේ. අතුරුකම් තියෙන්න පුළුවන් නම් අසනීපෙලා ආපු වෙලාවෙදි මෙයා වෙදකම කරන්න ඉපයි. අරක මතක තියාගන්න ඈ කුණු කරා. අරගෙන මේ ඇද්දකම අඳ උනාලිය. ඒ වගේ ලෝකේ මේ සමහර දේවල් තියෙනවා කොච්චර අපේ කය විවෘතව තිබුණත් පරිසරයට අර පරිසම් දෙන්න ඕන තියෙන ප්‍රමාණය තියෙනවනේ එතනටලු පරිසම් දෙන්නේ. දතක් කඩෙන්ද ගැව්වා නම් ඒක කුන්තකරද රජනකද පුරස්චාරකද චාරකද කියන එක විශ්වය තැම්පත් වෙලා තිනවා. හරියටම රජන්නේ ගල එතනටද. ඒ දතලු කැඩෙන්නේ. වෙන දතක් කැඩෙන්නේ නැහැ. ඇයි ඒක ඒ විදිහට පරිසම් දෙන්නේ? ඒ කර්ම ඒ විදිහට තමයි. ඇයි එතනට වදිනකොට මෙතන රිදෙනවනේ. එතකොට ඒ රිදෙන මනස එතන 100 පීචනවා නේ මෙතන රිදෙනවා මෙතන. එයාගේ 100 එතන පීටෝපු නිසා එයාගේ ප්‍රාණ ශක්තිය රෙකෝඩ් වුණා ඒ ස්ථානයත් ඒ ලොකේෂන් එකත්. ඒක පරිසම් දෙනකොට හරියට මේ ලොකේෂන් එකටම එනවා. ඒ ඇඩ්‍රස් එකටම එනවා. ඒ නිසා ලෝකයේ කිසිම කෙනෙකුට ඉන්සා කරන්න එපා, පීඩා කරන්න එපා, නිিন্দা කරන්න එපා, අපහාස කරන්න එපා, විවේචනය කරන්න එපා. කෙරුවොත් සන්තෝෂ වෙන්න ඒක කවදාද දවසක අපට ලැබෙනවා. සූදානම් වෙන්න බගයපත්ත නියතමානිය එක පිළිගන්න. පිළිගන්න පුළුවන් නම් ඒක කලකට කමක් නැහැ. ඒක ටිකක් අපහාසයි පිළිගන්න. එහෙනම් ඒක නොකර ඉන්න. ඒක වඩා සුදුසුයි. අපි දෙන හැම දෙයක්ම අපට නැවත ලැබෙනවා. හොඳ හෝ නරකව අකමැත්තෙන් උනත් ගන්න සිද්ධ වෙනවා. හේතුඵල ධාම අපි හේතුඵල ධාම පිළිහරගෙන යන ගමනක් මේක. ඒක සර්වඥතා ඥාණයෙන් දැකලා අවබෝධ කරලා දේශනා කරපු එකක්. ඒක සැක නැහැ මොකවත්. ඒ නිසා හේතුඵල ධාමට අනුව යහපත් දේ කිව්වොත් යහපත් දෙයක් අපට ඇෙනවා. යහපත් දේ කෙරුවොත් අපට යහපත් දේ මිනිසු කරනවා. අපි යහපත් විදිහට ඒගොල්ලෝ දියා දැක්කොත් ඒගොල්ලෝ අපි යහපත් විදිහට දකිනවා. අපි යහපත් විදිහට හිතුවොත් ආලපාල ඉන්න කට්ටියක්ම අනේ ඒ ආන්දරේ දෙන්න කියන්නේ බා. උනාත් හරි හොඳ කෙනෙක්. වාතේ කතා කරලා තියෙන නෑනේ. පින්නපත් දියලා තියෙන නෑනේ. දැකලා තියෙන දරියට නෑනේ. ඒක හොඳ නෑ නෑ ආන්දරුඳා ඒ මිනිස්සු මේ හිතනවලු. අම්බෙලත් නෑ කතා කරලත් නෑ අසුරු කරලත් නෑ. ඒ තේ මිනිස්සු අපි වෙනින් පෙර ඉట్లా හොඳයි කියලා කියනවා. ඇයි අපි ඒ කට්ටිය හොඳයි කියලා නේ කියලා තියෙන්නේ. ඒ නිසා ඒ කට්ටියට කවදාකවත් අපේ දෝෂයක් පේන්නේ නෑ. අපි හොඳමයි කියලා කියන්නේ. මිනිසුත් තාන හොඳයි කියන්නේ මොකද්ද? නෑ නෑ හොඳයි ආන්දරු. මම දන්නවනේ ආන්දරු හොඳයි කියලා. මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. ඇයි අපි හිතන්නේ මොකද්ද? ඒකළු මිනිසුන්ට හිතන්නේ. ඔව් දෙකක්. දැනගන්න එක අපි ගන්න එකක් අඳුනා ගන්න එක අවබෝධයෙන් සිද්ධ වෙන එකක් අඳුනා ගන්න එක සම්මාවට සම්බන්ධ එකක් නේ නාම රූප හැදින්නේය ඒ නාම රූප මොකක්ද කියන එක අඳුනාගත්ත එක අවබෝධයට සිද්ධ වෙච්ච එකක් දැන් ගොඩාක් තපස්වර ඉන්නවා ඒ කටින් සංසාරේ කර්ම නැහැ බණුන් ආන්න කර්ම නැහැ ගුටි කන්න කර්ම නැහැ විවේචන ලබන්න කර්ම නැහැ කිසිම කර්මයක් නැහැ හැබැයි කර්ම තියෙන කෙනෙක් ළඟට ඇවිල්ලා තැම්පත් වෙනවා එදා ඉඳලා එයා දුක් විඳිනවා වේදනාව කියලා කියන්නේ අණුවල භ්‍රමණ වේගය වැඩිවීම නිසා අටගත් ධර්මතාවයක් වේදනාව කැක්කුම කියලා කියන්නේ එතන ඒ ප්‍රාණ ශක්තිය අවම වෙලා අවශ්‍ය ධාරිතාව නැහැ ඒ නිසා අදන කකියනවා ඒ භ්‍රමණ ඒ සෛල භ්‍රමණය වෙලා එකිනෙකට ගැටෙනවා ඒ හින්දා අපි කියන කකියනවා කියලා කැක්කුමයි කියලා කියනවා අර ඒක සිටුවරේ කිටියාලේ සිටුවරයාට අරියට කර්මලු විතර මිනිස්සු ගානවා බයිනවා ඒ අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් ලෙඩ වෙනවා ඕමලු ඉතින් උතුනාල මේක වැඩක් නැහැ මෙච්චර ඉතින් ප්‍රශ්න ගැටලුත් එක්ක ලෙඩ වෙලා ගුටි කාලා ඕන්න නැත් ඔක්කොම අතල පැවිදි මහලු එතනින් පස්සේ කවදාවත් ලෙඩ වුන්නේ නැල්ලේ එතකොට ඒක තවත් වික්ෂුණාසිනම කානවා ඒ ධර්මතාවය මොකද්ද කියලා. එතකොට තමයිලු කියන්නේ කාශ්‍යප තථාගතයන් වහන්සේ සංසාරේ කවදාවත් ලෙඩ වෙන්න බැනුම් ගන්න ගුටි කන්න කර්ම කරලා නැහැ. උන්වහන්සේ බොහොම පිළිවෙලට පාරේ පුරලා ආපු නිසා උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ ගත්තට පස්සේ අර කර්මයේ අරයට බලපානවා. අර කර්මයේ අරයට බලපානවා. එතනින් පස්සේ එයාට යාපත වෙනවා. තපස්වරු ළඟ ඔරෙක් ගිහලා හිටියාම කාලයක් යනකොට එයාත් භාවනා කරනවානේ. ඔරා වරකම් කරනවා ඔර යතුරු සෙට් එක පැත්තකින් දින එයා තානා පනවලනවලු. අද අරියට කාලසටන් වරකම් එකක් යනවලු. දෙකට විතර ගිහිල්ලා ඉබ්බෙකුත් කඩලා ඇවිල්ලා එකක් පැත්තකින් දින බාහමනක් කරනවලු. කාලයක් යනකොට එයා කියනවා අද යන්නේ ඇඩුල් එකට එට යනවා. එහම අර වරකම පොඩ පොඩ ප්‍රමාද වෙනවලු. සතියේ එක දවසක් යනවලු. චූන් එකට මාස 3කට එක සැරයක් ඉබ්බෝ කඩනවලු. පස්සේ ඕන් නැහැ ඉබ්බෝ කඩගෙන නිකන් දුක් විඳින එක. ඕම් තපස් වෙලා මාන වෙලා ඉන්නවලු. ඇයි ඒ වේවක බලපානවලු. ඒ වගේ තමයි කිසිම කර්මයක් නැති කෙනෙක්. ගොඩාක් කර්ම තියෙන තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදිච්ච ගමන් උන්වහන්සේ බණ ගන්න තිබුණානේ. බුටි කන්න තිබුණා, බණ ගන්න තිබුණා, පහඩන පිළින ඔක්කොම තිබුණානේ. ඒ ඇරියස් එකේ ඒ කොටිට පරිසම් වෙනවා. නිකම් මිනිස්සු බයිනවා. නිකම් මිනිස්සු විරුද්ධ වෙනවා. ඇයි අර කර්ම ටික පරිසම් වෙනවා. ආචාර්යයන් වහන්සේ ගොඩාක් සිල්වත් නම් ඒ සීලය අනිත්‍යයට බලපානවා ශිෂ්‍යයන්ට. ශිෂ්‍ය සිල්වත් වෙනවා. ආචාර්යයන් වහන්සේ ගොඩාක් දුස්සීල නම් අර සිල්වත් ශිෂ්‍යය පිරියනවා කාලයක් යනවා. පිරියල ඒගොල්ල තරගල්ලටම යනවා. සමහර නිකායවල පිරියෙන්න ප්‍රධාන හේතුව ඒක තමයි. ප්‍රධාන නායක මහින්පාණන් වහන්සේ බොහොම සිල්වත් නම් ගුණවත් නම් ભેදයකින් තොර නම් පක්ෂපාත නැත්තම් ಜಾති මේ ભેද මොකවත් නැත්තම් අර තමකම නඩත්තු කරන්නේ නැත්තම් ශිෂ්‍ය પરම්පරාව තේ විදිහටම හදනවා. උන්වහන්සේගේ දෝෂ තිබුණොත් අනිත් අය කොච්චර අපි ඔක්කොම එකයි කියලා හිතුවා තරක ටිකක් හරි එනවා. පිරීමේ ලකුණක් ඒක.
ඒක තුනම අටම දිනනවා වගේ ඇඟීමක්
තියෙනවා මට. මම ඒක වර්ධී කියලා කියන්නේ. වර්ධී කියලා කියන්නේ ඔබ වහන්සේ කියන්නේ කාර්ය වර්ධී කියලා මම උපමාවක් කියන්න. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. උපාසක ඇත්තෙක් වාඩි වෙලා ඇස් දෙක වාගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ඇයෙන වචන වලින් ඇස මමය, කන මමය, දිව මමය, කය මමය. මේ හැමදේම මම, මගේ, මම කියන ඒ සංකල්ප ඔක්කොම ටික වැටහිලා ආත්ම දෘෂ්ටි ඔක්කොම ගැලවිලා යනවා යාලි. ඒ ආර්ය කෙනෙක් වට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා ධර්ම ඉවර වෙනකම් එයා ඇස් දෙක පියාගෙනම හිටියේ. කිසිම රූපයක් දැක්කේ නැහැ. කිසිම දික්තියක් එයාතුල තිබුණ නැහැ. ඇසීම විතරයි තිබුණේ. සෝතේ විතරයි තිබුණේ. ඒ සෝතෙන් හැමදේම අවබෝධලා සියලු ආශ්‍රව දුරු වෙලා එයා ආර්ය කෙනෙක් බවට පත් වෙනවා. ධර්ම අවසන් කරපු ගමන් වාග්යතුන් වහන්සේ කියනවා මෙයා රාහත් වුණා කියලා. දැන් එයා දැක්කේ නැන්නේ මොකවත්. ඒක උනේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක තුළ ආර්ය කියලා එකක් තියෙනව නේද? ඒක මොකද්ද? අට ආර්ය මාර්ග කියලා එහෙම නෙන්න ඕනේ. අට ආර්ය මාර්ග කියලා. ආර්ය මාර්ග අට එහෙම ඇවිල්ලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ මාර්ග 8ක් තියෙනවලු. හැබැයි එකම එක ආර්ය ස්වභාවයලු වැඩෙන්නේ. එකම එක ආර්ය ස්වභාවයක් දකින ක්‍රම 8ක් ලේ. කෝකෙන් දැක්කත් එකලු වෙන්නේ. ඒ නිසා ඇහිච්ච ඇවුනොත් ඒත් රාත් වෙනවා. පෙනුනොත් ඒත් රාත් වෙනවා. කියෙව්වොත් ඒත් රාත් වෙනවා. දැනුනොත් ඒත් රාත් වෙනවා. සිතුනොත් ඒත් රාත් වෙනවා. සිතවිලි වලින් ඔච්චර රාත් වෙනවා. මේ හැම දෙයතුළම එකම එක ආර්ය ස්වභාවයයි තියෙන්නේ. එක පරිශීලනය කරන ක්‍රම තමයි හටක් තියෙන්නේ. ජාම්පාම් බනිස් මේ සීනි පාම් මාළු පාම් කිඹුලා පාම් ඕම පාම් වර්ග හටක් තියෙනවා. පාම් වර්ග හටක්. ඒකේ සාරය මොකද්ද? පාම් පිටි. හැබැයි ඇදේ වෙනස් වෙන්න පුළුවන්. කනකොට රසත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොම පාම් පිටි. දියවැඩියා රෝගියාට කිඹුලා පාම් දුන්නත් ජෑම් පාන් දුන්නත් සීනි වැඩි වෙනවා තමයි. මේක මාළු පාන්නේ. මාළු පාන් කියලා හරියන්නේ නැහැ. ඒත් සීනි වැඩි වෙනවා. ඇයි? ඒ පාන් වර්ග ඔක්කොම සාරය ඒකේ පදනම පාන් පිටි. ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම 8කින් වැඩුවොත් සම්මා ආජීවයේ සම්මා කම්මන්තයේ වායාමයේ මොනවන් වැඩුවත් ඒකෙ තියෙන එකමක ස්වභාවයයි. ඒක සම්මා සෝතෙන් වෙන්න පුළුවන්, දික්තියෙන් වෙන්න පුළුවන්, කම්මන්තයෙන් වෙන්න පුළුවන්, වායාමෙන් වෙන්න පුළුවන්, ඕනිකකින් වෙන්න පුළුවන්. සම්මා දික්තිය කියලා කියන්නේ දැක්ම. සම්මා සෝතය කියලා කියන්නේ ඇසීම. ඒ ඇසීම තුලත් ඒ සම්මාව තියෙනවා. සම්මා කියන වචනේ පොදුයිනේ. පේනවද, හැයෙනවද, දැනෙනවද, හැඟෙනවද, සිතෙනවද කියන එක වෙන ප්‍රශ්නයක්. නමුත් ඒ ඔක්කොම සම්මා 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 කියලා නෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප එමු කර සම්මා කියන වචනේ පොදු නිසා ඕනම සම්මාකින් එක පත්‍යක්ෂ වෙන්න පුළුවන්. පාම් පිටි විතරක් තිබුණත් ඇති ඒකේ මාළු පාම් හරි කිඹුලා බනිස් හරි ජෑම් පාම් හරි මොනවාරි එකක් හැදෙනවා. මොන බනිස් එක හැදුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි පාම් පිටි නැත්තම් මොකවත් හැදෙන්නේ නැහැ. සම්මාව නැත්තම් අරව මොනවා තිබුණත් වැඩක් නැහැ. සම්මාව හේතු කොටගෙන තමයි ඔක්කොම ටික හැදෙන්නේ.
Let me take a pass on that for the evening.